Mr. Indika Anuruddha Herath, you have 17 minutes.
Bhoomatme stuti mulasane garu niyojya karaka sabhapathumani maithanne me karannaapu kathawat me wenas wena gatiyak aawa me den me parliament athule innawa baila walinma yanda bala gattu aya. ඉතින් ඒගොල්ලන්ට ඊයේ පෙරේද අපි දැක්ක එක්කෙනෙක් කිව්වා මේ එක ගීතයක් දැන් අද තව එක්කෙනෙක් තව ගීතයක් කියනවා. ඒ නිසා ජනතාව මෙතෙන්ට එවලා තියෙන්නේ බයිලා ගහන්න නෙවෙයි. ජනතාව මෙතෙන්ට අපු එවලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් ජනතාවගේ අවශ්‍යතාවයන් මහජන නියෝජිතයා ලව්වා ඉටු කරවා ගන්න. ඒක තමයි වැදගත්ම දේ. ඒ නිසා මං හිතන්නේ අපි අද විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය ගැන කතා කරද්දී විශේෂයෙන්ම ඒ වැය ශීර්ෂයේ කතා කරද්දී අපි දන්නවා අපි අර්බුද ගණනාවකට මුණ දුන්නා. හැබැයි ওই අර්බුද වලින් පැනලා දුවපු අය තමයි අද බයිලා කියන්නේ. ඒ නිසා අපි ඒ අර්බුද වලට මුණ දෙද්දී අපි දැක්කා 2022 ජනවාරි පෙබරවාරි වෙද්දී මේ රටේ තිබිච්ච තත්ත්වය මොකද්ද කියලා. අපිට ජලවිදුලිය නිෂ්පාදනය කරගන්න අවශ්‍ය ප්‍රමාණයට ජලය නොමැතිකමත් ඒ වගේම ඉන්ධන වලට යාමට අපට සිදුවීමත් ඒ වගේම ජාත්‍යන්තර වෙළඳ පොලේ බොරතෙල් මිල එහෙම නැත්නම් ඉන්ධන මිල ඉහළ යාමත් ඒ වගේම මෙවැනි කරුණු කාරණා ඩොලරය රුපියලට අනුපාතිකව විශාල අගයක් ගැනීමත් මේ හැම දෙයක් නිසාම අපිට ජනතාවගේ පොරොන්දු ජනතාවට ලබා දුන්නු ඒ බලාපොරොත්තු අපිට ඉටු කරගන්න බැරුව ගියා. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය මේ සියල්ල වෙනස් වුණා. ඉතින් මේ වෙලාවේ පැනලා දුවන එකද බයිලා කිය කිය එහෙම නැත්නම් අර මේ මොනවාද විරිඳු ගායනා කර කර හන්දි ගානේ සාකච්ඡා කරන එකද වැදගත්? එහෙම නැත්නම් අර්බුදයට මූණ දෙන එකද? අපි අද අර්බුදයට මූණ දීලා තියෙනවා. මේ කොහෙවත් නැති අරගලකාරයෙක් දෙන්නේ කෑකොස්සන් ගහපුවාම මේක බයේ දුවලා දැන් අද පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙලා දැන් බයිලා කියනවා. ඒ නිසා මං හිතන්නේ අපි නියම ප්‍රශ්නෙට උත්තරයක් එහෙම නැත්නම් එදා තිබුණ ඉන්ධන ගැටලුව අපි ස්තුතිවන්ත වෙන්න ඕන. එදා වර්තමානයේ විෂය භාර ඇමැතිතුමා කාංචන විජේසේකර මැතිතුමා ඒ වගේම ජනාධිපතිතුමා අගමැතිතුමා ආණ්ඩුව මේවට නිසි විසඳුම් හොයන්න විශාල වෙහෙසක් ගත්තා. නිලධාරීන් ලේකම්තුමා ඇතුළු නිලධාරීන් ඒවල ප්‍රතිඵල අද ලැබෙනවා. අද මේ විරුදුකාරයෝ බයිලකාරයෝ ගිහිලා ජනතාව කුලප්පු කරපු දේවල් වලට අද උත්තර ලැබිලා තියෙනවා. ජනතාව අද පෝලිං වලින් ඉවත් වෙලා තමුන්ගේ අත්‍යවශ්‍ය දේවල් සේවාවන් ටික කරගන්නවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒක තමයි ජනතාව දුන්නේ. මොකද බලශක්තිය කියන්නේ රටේ අත්‍යවශ්‍යම කොටස. මේ බලශක්තිය නිසා ආර්ථිකය සමාජය දේශපාලනය යම්කිසි කණපිටි පෙරලීමක් තමයි සිද්ධ වුනේ. හැබැයි ඒක නියම මගට ගන්න ඒකට මූණ දෙන්න හැකියාව ශක්තිය වර්තමාන ආණ්ඩුවට තියෙනවා. ඒ නිසා තමයි ඒකේ ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ. ඒකේ ප්‍රධානම සාධකෙ වෙච්ච අමාත්‍යංශ ගැන කතා කරද්දී අපි දන්නවා අපි යම්කිසි විදුලි බලාගාර 2015-19 කාලේ ඉදිකරන්න සිද්ධ වෙච්ච ප්‍රමාදය. එතකොට 2015ට කලින් සැලසුම් කරපු ඉදිකරපු ඒ ඉදිකිරීම් ප්‍රමාණවත් නොවීම ඒ වගේම අපි කියන්න ඕන මේ පුනර්ජනනීය විදුලි බලය ඇති කරද්දී මොනතරම් බාධක එහෙම නැත්නම් මොනතරම් ගැටලු වලට මුහුණ දෙනවද කියලා. අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ උමාවයේ ව්‍යාපෘතිය කරද්දී මේකේ විශාල හිලක් තියෙනවා. මේකෙන් විශාල විදියට ප්‍රදේශයේ ජලය විනාශ වෙනවා. එහෙම නැත්නම් නැතුව යනවා. එහෙම නැත්නම් කඳු නාය යනවා. එහෙම නැත්නම් ගොඩනැගිලි කඩාගෙන වැටෙනවා. මෙන්න මේ වගේ දේවල් කිය කිය ජනතාව කුලප්පු කෙරුවා. ඒ බදුල්ලේ ජනතාව බණ්ඩාරවැල්ල ජනතාව විතර නෙමෙයි මුළු මහත් රටේම ජනතාව මේක මොනතරම් සාපරාදී ක්‍රියාවක්ද කියන විදිහට තමයි හැඳින්නුවේ. හැබැයි අද වෙද්දී ඒ කිසිදු කටයුත්තක් සිදු නොවේ. දැන් බොහොම ළඟට ඇවිල්ලා තියෙනවා උමාවයේ ව්‍යාපෘතිය ප්‍රතිඵල අරගන්න. ඒ නිසා එදා මේක කඩිනමින් කරගන්න අවස්ථාව සලසලා දුන්නා නම් මේ ගම් කුලප්පු කරන්නේ නැතුව අද උමාවෙන් මෙගාවොට් 100කට 150කට ආසන්න ගානක් පද්ධතියට එකතු වෙනවා. ඒක කරන්න ඉඩ දුන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කුලප්පු කිරීම කලබල කිරීම නිසා තමයි මොකද අපි ඉන්ධනවල පමණක්ම යැපෙන්නේ නැතුව එහෙම නැත්නම් ගල්ලංගුරු වල පමණක්ම යැපෙන්නේ නැතුව ඒ නිසා බොහොම සීමිත කාලයක් තියෙන මන්ත්‍රීතුමා මොනවා හරි දෙයක් ඕන නම් අපි කතා කරගමු. ඒ ඕන ප්‍රශ්නෙකට උත්තර දෙන්න. ඒ නිසා පුනර්ජනනීය විදුලියෙන් විතරක් අද අපි පද්ධතියට එකතු කරගන්නා විදුලි බලය 158 දැන් 100ට මේ 158 ජනාධිපතිතුමාගේ ඉලක්කය තියෙනවා 70%කට ගෙනියන්න. හිටපු ජනාධිපතිතුමා මේක 70%කට ගෙනියන්න ඕන කියලා යෝජනා කරා. හද අපිට එතෙන්ට යන්න අපිට ශේෂ ගණනාවක් තියෙනවා. අපි මේ ශේෂ ටික විශේෂයෙන් සුලං බලය, එහෙම නැත්නම් ඊළඟට මේ සූර්ය බලය, ඊළඟට ජලවිදුලිය, කුඩා ජලවිදුලි බලාගාර, එහෙමත් නැත්නම් මේ තව අපිට ලබා ගන්න පුළුවන් ගණනාවක්. විශේෂයෙන් දැන් අපි දන්නවා කලාපයේ ඉන්දියාව, පකිස්තානය, එහෙමත් නැත්නම් බංග්ලාදේශය වගේ රටවල් පරමාණුක ශක්තිය මේ යොදාගෙන විදුලිය නිෂ්පාදනය කරනවා. ඉතින් මේවට අපි ඉස්සරහට යන්න ඕන, ඒ අවස්ථාව ගන්න ඕන, LNG බලාගාර ඇති කර ගන්න ඕන. ඒ වගේම මෙන්න මේ 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 කටයුතු කිරීමේදී අපි ඉල්ලන්නේ කරුණා කරලා මේ ජනාධිපතිතුමා ඊයේ පෙරේද යෝජනා කරේ ඔක්කොම එකතු වෙලා 225ම එකතු වෙලා ප්‍රශ්නට උත්තර හොයමු කියලායි. 225ම එකතු වෙලා ප්‍රශ්නවලට උත්තර හොයමු කිව්වේ මේ වගේ තැන් තැන්වල විවේචන කරන්න නැතුව, කෑකෝ ගහන්න නැතුව මේ සැබෑ ප්‍රශ්නෙට ජනාධිපතිතුමා ගේන පාර්ශවයෙන් හරි, පොහොට්ටු අය ගේන පාර්ශවයෙන් හරි, ආණ්ඩුව අය ගේන පාර්ශවයෙන් හරි වැරදි දෙයක් කියනවනම් ඒක විපක්ෂයක් විදියට නෙමෙයි, මේ මේ සභාගර්භයේ නියෝජනය කරන 225 කෙනෙක් විදියට වාද විවාද කරලා විසඳ ගන්න පුළුවන්. එහෙම නැතුව මේක එළියට අරන් ගිහිලා එළිය මහ විශාල ගෝසාවක් හදනවා. ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දන්නවා මේ විදුලි පරිභෝජනයේදී ජනතාව අපිට පාරිභෝගිකයන් ලක්ෂ මං හිතන්නේ 75 ලක්ෂයක් විතර පාරිභෝගිකයින් මේ පහසුකම් අර ගන්නවා. ඒ නිසා මේගොල්ලන්ට මේ අවශ්‍ය ඒ විදුලිය නිෂ්පාදනය කරන්න විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා කර්මාන්ත ශාලාවලට. දැන් වාසුදේව නානායකරැමතුමා කිව්වා මේ විදුලිය ලබා දෙද්දී අඩුවෙන් ගන්න අයට මුදල් අඩු, ඒ ක්‍රමවේදයට තමයි අපි ඒක ලබා දෙන්නේ. මං හිතන්නේ පාර්ලිමේන්තුවේදී එතුමන්ලා දැනගෙන ඉන්න ඕන 180ට එහා ගියාම තමයි යම්කිසි විල වැඩිවීමක් එහෙම නැත්නම් ඒ විදිහට සිද්ධ වෙන්නේ. එතකන් යම්කිසි අඩු මුදලකට අපි දන්නවා සාමාන්‍යයෙන් පවුල් ලක්ෂ 10ක් 15ක් රුපියල් 2300 මුදලට මේ විදුලිය පාවිච්චි කරනවා. ඒ ඒ ඊට වඩා වැඩි මුදලක් ඒගොල්ලන්ට මේ වැය වෙන්නේ නැහැ විදුලිය වෙනුවෙන්. ඉතින් ඒ නිසා එහෙම වැඩපිළිවෙලක් හදලත් අද විදුලි බල මණ්ඩලය බිලියන 800කට වඩා මේ බිලියන 800කට වඩා මුදලක් විදුලිය නිෂ්පාදනය කරන්න වැය කරනවා. ඒක ඒ විශාල ඒ විශාලම කොටස තියෙන්නේ ඉන්ධන සහ ගල් අඟුරු මත. ඉතින් ඒ නිසා අපි විදුලි බිලෙන් උපයන්නේ තාමත් බිලියන 350යි 400යි 450යි වගේ ගාණක්. ඉතින් ඒ නිසා කවුරුත් දන්න දෙයක් තමයි අද ට්‍රිලියන ගණන් බිලියන ගණන් තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලේ පාඩු ලබලා තියන්නේයි අවුරුදු ගණනාවක් අපි ගන්න ගානට වඩා අඩුවෙන් ජනතාවට ලබා දෙන්න. එහෙම නැත්නම් ආකර්ෂණීය දේශපාලන පොරොන්දු ඉටු කරන්න ගිහිල්ලා ඒ ආකර්ෂණීය දේශපාලන පොරොන්දු වලට ඒ කණ්ඩායමෙන් කණ්ඩායමට අත තියපු නිසා තමයි මේ තත්ත්වෙට මේ ආයතනපත් වෙලා තියෙන්නේ. මේ ආයතනපත් වෙච්චාම සමහර ආයතනවල නිලධාරින්ට දොස් කියනවා, සමහර ආයතනවල ඉංජිනේරුවන්ට දොස් කියනවා, සමහර ආයතන අමාත්‍යාංශවල ඇමතිවරුන්ට දොස් කියනවා, ලේකම්වරුන්ට දොස් කියනවා. හැබැයි ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රශ්නෙට උත්තරයක් විදියට මේ රුපියල් 150ට 200ට ඉන්ධන වලට ඒකකයට යන මුදල අඩු කරන්න, ඒ ප්‍රමාණය 120ට 30ට අඩු කරගන්න, ඒ වගේම රුපියල් 50ට අඩුවෙන් 40ට අඩුවෙන් 25 30 ගානට අද ගන්න පුළුවන් සූර්ය බලය ගන්න ඕන, සුලම් බලය ගන්න ඕන, එහෙම නැත්නම් ජල විදුලිය ගන්න ඕන. ඉතින් ඒකට තමයි අපි ප්‍රමුඛතාවය ලබා දීලා තියෙන්නේ. ඒකට ගරු ඇමතිතුමත්, ඒ වගේ සහෝදර රාජ්‍ය ඇමතිතුමත් අපි නිතර දෙවේලේ මහන්සි ගන්නවා මේ ව්‍යාපෘති කඩිනම් කරන්න. අපි ඉලක්ක කරලා තියෙනවා 20යි 26 වෙද්දි මේ පද්ධතියට මෙගාවොට් තව 2000කට වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න. අද වෙද්දි 5000 ගානකට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනය කරන ප්‍රමාණය ඒක තව 2000කින් විතර වැඩි කරගන්න. 20යි 30 වෙද්දි ඒක තව 2000කින් වැඩි කරලා මේ ප්‍රමාණය 10000කට ආසන්න ගානකට මේ ප්‍රමාණය අරගෙන යන්න. ඉතින් ඒක තමයි අපි මේ පද්ධතියත් එහෙමත් නැත්නම් මේ නිෂ්පාදන ක්‍රියාවලියත් විදුලිය. ඒතකොට අපිට පුළුවන් වෙනවා අනාගතයේදී මං හිතන්නේ මෑත භාගයේදී විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කරගත්තොත් මේ විදුලිය අනිත් රටවල් එක්ක බෙදා ගන්න. එහෙම නැත්නම් අපනයනය කරන්න. ඉතින් ඒ නිසා මේ ඉලක්කවලට යන්න අපේ රටට අවශ්‍ය කරන ඒ විදුලි ප්‍රමාණය හොයා ගන්න, එහෙම නැත්නම් නිෂ්පාදනය කරගන්න හදපු වැඩසටහන් වැඩපිළිවෙළවල් අපි ළඟ මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපි ඉල්ලන්නේ ඒකයි. දැන් අපි දැක්කා පහුගිය වතාවේ LNG බලාගාරේ දැන් LNG බලාගාරේ දිහා බලාගෙන තමයි යුගදනවි බලාගාරේ හැදුවේ. ඒක දිහා බලාගෙන තමයි සෝබාදනවි බලාගාරේ නිර්මාණය කළේ. අද බලාගාර ටික හැදීගෙන යන නමුත් LNG ටික ගන්න වැඩපිළිවෙල නැහැ. අපි LNG ටික ගන්න වැඩපිළිවෙල හදලා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙද්දී අපේම අමාත්‍ය අපේම ආණ්ඩුවේ හිටපු ඇමතිවරු ගිහිල්ලා ඒකට නඩු දැම්මා. ශේෂ්ඨාධිකරණයට ගියා. ඒක වෙනත් විදියට ජනතාවට පෙන්නවා. ඒකෙන් අද සිද්ධ වුණේ මොකද්ද? විදුලි ඒකකයට ගෙවන්න ඕන ගාන අතිවිශාල විදියට ඉහළ ගියා. ඒ නිසා මේ සමහරු මහා විශාල බිල්ලෙක් විදියට දකිනවා ගරු මූලාසනේ සභාපතිතුමනි මේ ප්‍රතිහුවගත කිරීම. එහෙම නැත්නම් හවුල් පාර්ශ්වයන් සමග මේ ආයතන කටයුතු කිරීම. හැබැයි අපි උදාහරණයක් විදියට කියන්න ඕන මේ විදුලි බල මණ්ඩලයේම තියෙනවා ලෙකෝ ආයතනය. මේ ලෙකෝ ආයතනය මං හිතන්නේ 1980 83 මේ ආයතනය ආරම්භ කරපුවාම මේ ආයතනය අද වෙද්දි වාර්ෂිකව එහෙම නැත්නම් පහුගිය වසර පහ තුල මං හිතන්නේ මිලියන 2000ක විතර ලාභයක් උපයලා තියෙනවා. එහෙම නැත්නම් වසරකට සාමාන්‍යයෙන් ගත්තාම වසරකට මිලියන 2000ක එහෙම නැත්නම් බිලියන 10ක විතර ලාභයක් ලබලා තියෙනවා. මේ පහුගිය වසරේ 21 වසරේ විතරක් භාණ්ඩාගාරයට මිලියන 10කට ආසන්න මුදලක් එහෙම නැත්නම් මිලියන 970 ගානක මුදලක් භාණ්ඩාගාරයට ලබා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේවා වෙන්න ඕන. අපි දැක්ක ටෙලිකොම් ආයතනයේ ලාභ ලැබු විදිය. එතකොට අපි දැක්ක අනෙකුත් ආයතන ලාභ ලබන විදිය. ඒ නිසා මං හිතන්නේ මෙන්න මේ කටයුත්ත අද බිල්ලෙක් විදියට මේ දේශපාලනය කරන්න උවමනාවට දේශපාලනය කරන්න උවමනාවට පෙන්නලා දෙනවා. ඉතින් ඒ නිසා මම මේ ආසියානු සංවර්ධන බැංකුව ලෝකෙට පෙන්නලා දීලා තියෙනවා ලංකාව තුල ලෙකෝ ආයතනයේ කටයුතු කිරීම මෙන්න මේ ආයතන ප්‍රතිහුවගත කිරීමේ සැලැස්මේ මේ උදාහරණයක් විදියට. ඒ මම මේ අවස්ථාවේදී මේ පාර්ලිමේන්තුවට සභාගත කරා. ඉතින් මම මේ කියන්නේ මේ කරුණු කාරණා අද මේ කතා කරන හැමතැනකදීම කිව්වා ඉන්ධන අවශ්‍ය විදියට නැහැ කියලා. ඉන්ධන මේ භූමි තෙල් ටික ලැබෙන්නේ නැහැ කියලා. එතකොට මේ ඩීසල් ටික ලැබෙන්නේ නැහැ කියලා. පෞද්ගලික බස් වලට ලැබෙන්නේ නැහැ කියලා. එමතුමා මම හිතන්නේ මේ එතුමා පැහැදිලිවම කතා කරලා කිව්වා ඒ සියලු ආයතන වලට පෞද්ගලික බස් සමාගම් වලට ත්‍රිරෝද රථ සමාගම් සමිති වලට ත්‍රිරෝද රථ වලට ඒ සියලු දෙනාට ඒ දේ ලබා දෙනවා කියලා. ඒ වගේම මතක් කරන්න පහුගිය දවස්වල අද මෙතන සාකච්ඡාවේදී ගැනුණා විදුලි බල මණ්ඩලයේ මේ ගල් අඟුරු ගනුදෙනුව ගැන. මේවා තලු මරමර කාටත් කියන්න පුළුවන්. ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් නොයෙකුත් චෝදනා කරන්න පුළුවන්. මොකද මේ අද අපි අත්දකිනවා මේ වෙලාවට අපිට ගල් අඟුරු ආනයනය කර ගැනීම සඳහා ඒ ප්‍රසම්පාදන කටයුත්තට ගියාම යම්කිසි දේශපාලන වාසියක් ගැනීමේ උවමනාවෙන් ඒකටත් යම්කිසි පාර්ශවයන් ඇතුළත් කරලා ඒගොල්ලෝ හරහා එහෙමත් නැත්නම් ඒ සුදුසුකම් වලින් තෝරාගත් ආයතන වලට ලිපි ලියපු අය හිටියා. ඒවට විරුද්ධව උසාවි ගිහිල්ලා ඒ උසාවි වලට කරුණ ඉදිරිපත් කරන්න ඉදිරිපත් වෙච්ච ස්වාමින් වහන්සේලා හිටියා. ඒකෙන් අද මොකද වුනේ? අපිට අවශ්‍ය කාලෙට මේක වාරකම් වලට කලින් ගරු සභාපතිතුමනි මේ ගල් අඟුරු ටික ගොඩබා ගන්න ඕන මේ ලබන වසරට මේ විදුලිය නිෂ්පාදනය කර ගැනීම සඳහා. ඒකට ඕන කරන නැව් 38ක විතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ නැව් ප්‍රමාණය ගන්න ඒ ගමන් වාර ප්‍රමාණය සැලසුම් කරද්දී මේ ලබන වසරේ 23 වසරේ අප්‍රියල් මාසෙට කලින් අපි මේ කටයුත්ත කරන්න ඕන. හැබැයි අද වෙද්දී ඒක දවසින් දවස පස්සට ගිහිලා තියෙනවා. ඒ නිසා කාට හරි උවමනාව තියෙන්නේ නැවත විදුලිය කපන්න සලස්වන්න. කාට හරි උවමනාව තියෙන්නේ නැවත ඉන්ධන පෝලිං හදන්න. ඉතින් ඒ නිසා ඒකට මං හිතන්නේ ඉඩ තියන්න අපි සූදානම් නැහැ. අපි කෙසේ හෝ ඒ අපි යෝජනා කරන්නේ මේ පාර්ලිමේන්තුවට ඉඳන් විවේචන කරන්න එපා, චෝදනා කරන්න එපා, ජනතාවට බිල්ලොමවන්න එපා, නිලධාරි බය කරන්න එපා, නිලධාරින්ගේ ආත්මගරුත්වය නැති කරන්න එපා, දේශපාලඥයන්ගේ ආත්මගරුත්වය නැති කරන්න එපා. මේක කතා කරන්න තැන් ඕන තරම් තියෙනවා පාර්ලිමේන්තුවේ. කමිටු ඕන තරම් හදලා තියෙනවා. කෝප් එක හදලා තියෙනවා. මුදල් කාරක සභා හදලා තියෙනවා. මේ ඕන තැනකට ගිහිල්ලා ඕන කෙනෙක් මේ ගැන කතා කරන්න.
Minister, you have two more minutes.
කතා කරලා කියන්න මෙන්න මේ අඩුපාඩු ටික හදාගමු කියලා. මොකද අමාත්‍යතුමා කිව්ව ආකාරයට මං හිතන්නේ පහසු කාලෙක නෙමෙයි අපි මේ ගනුදෙනු කරන්නේ. මේ රට ජාත්‍යන්තරයේ විසින් ව්‍යාපාර ජාත්‍යන්තර ව්‍යාපාරිකයෝ විසින් එහෙම නැත්නම් සැපයුම් කරුවෝ විසින් මේ රට දිහා නොබලා වෙනත් රටවල් වලට යන මොහොතක තමයි අපි මේ කටයුතු කරන්නේ. ඇයි අද අපි එහෙම කියන්නේ? අද අපි එහෙම කියන්නේ ඒ රටවල් වලට විශ්වාසයක් නැහැ අපෙන් ණයවර ලිපියක් නිකුත් කරාට පස්සේ මුදල් ගන්න පුළුවන් වෙයිද කියලා. එහෙම නැත්නම් මහ බැංකුව විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මහ බැංකුව වෙනත් ක්‍රම උපයෝගී කරලා තමයි මේ වෙලාවේ වෙද්දි මිලදී ගැනීම කටයුතු මුලාසනේ ගරු සභාපතිතුමනි කරන්නේ. ඉතින් ඒවට ගියාම ඒවට සූදානම් නැහැ සෑම සැපයුම් කරුවෙක්ම. ඒ සෑම සැපයුම් කරුවෙක්ම සූදානම් වෙච්ච ක්‍රමවේදයක් තියෙනවා. ඒකෙන් පිට ගිහිලා කරන්නේ. හැබැයි අපි දැනගන්න ඕන පොත පාඩම් කරන ළමයට විදුලිය දෙන්න, කර්මාන්ත ශාලාවේ වැඩ කරන සේවිකාවට වේතනේ අරගන්න කර්මාන්ත ශාලාව වැඩ කරන්න, සංචාරක ශේස්ත්‍රයේ නියැලෙන රියදුරාටද එහෙම නැත්නම් ඒ කර්මාන්තයේ ඉන්න අයටද ඒ පහසුකම දෙන්න. එහෙනම් අපි විදුලිය නොකොඩවා දෙන්න ඕන. අපි විදුලිය නොකොඩවා දෙන්න තමයි මේ සැලසුම් කරන්නේ. ඒ නිසා තමයි දැනට මාස 3කට 4කට එහායින් ගිහිල්ලා මේ ප්‍රසම්පාදන කටයුතු පටන් ගත්තේ. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා පෞද්ගලික දේශපාලන වාසීන් අරගන්න මෙන්න මේ කටයුතු මේ විදියට පොළවේ ගහන්න එපා. ඒවට ඕගොල්ලෝ සම්බන්ධ වෙන්න, එකතු වෙන්න. අපි කිසිම දෙයක් හංගගෙන කටයුතු කරන්නේ නැහැ. රජයක් විදියට, අමාත්‍යංශයක් විදියට අපි ඕන කෙනෙකුට විවෘතව ඕන දෙයක් කියන්න ලෑසි. ඕන කෙනෙක්ගේ සැපයුම් කරුවෙක් ගෙන්නගෙන සාකච්ඡා කරලා අපිට අවශ්‍ය වෙන්නේ මිල අඩුවට එහෙම නැත්නම් පහසුකම කඩිනමින් එහෙම නැත්නම් කල් මේ පහසුකම් යටතේ දීර්ඝකාලීනව ඒ සැපයුම් ලබා ගන්න. ඉතින් ඒ නිසා ඒකට තමයි මේ කටයුතු සියල්ලක් සිද්ධ වෙන්නේ. ඒ නිසා මම ගෞරවයෙන් කියනවා මේ අවස්ථාවේදී ඒ අමාත්‍යංශයේ අපේ විදුලි බලහා
බලශක්තිය
මම අවසන් කරන්න ගරු සභාපතිතුමනි, විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා, ඒ වගේම සාමාන්‍ය අධිකාරී තුමා ඇතුළු නිලධාරී මණ්ඩලයට, ඒ වගේම ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සාමාන්‍ය අධිකාරී තුමා සභාපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලයට, ඒ වගේම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන්ට, ඒ වගේම එල්.එන්.ටී. හෝල්ඩින් සමාගමේ නිලධාරීන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද මේගොල්ලෝ විශාල වැඩ කොටසක් කරනවා මේ කාර්යභාරයේදී අමාත්‍යංශයත් එකතු වෙලා වැඩ කටයුතු කරන්න. ගල්ලංගුරු පෞද්ගලික සමාගමේ සභාපතිතුමාටත්, පරමාණුක බලශක්ති අධිකාරියටත්, ඒ වගේම පරමාණු බලශක්ති නියාමන කොමිසමටත්, ඒ වගේම ශ්‍රී ලංකා එනර්ජයිස් පෞද්ගලික සමාගමටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු නිලධාරී, ලංකා ඛනිජ තුග ගබඩාවේ නිලධාරීන් සහ ඛනිජ තෙල් සංවර්ධන අධිකාරී මේ සියලු දෙනාට, ඒ වගේම විශේෂයෙන් මගේ සහෝදර ඩීවි චානක ඇමතිතුමාට, එතුමාගේ මට විනාඩියක් දෙන්නම්කෝ ගරු මේ සභාපතිතුමනි, ස්තුතිවන්ත වෙනවා. මොකද මේක විශාල මෙහෙයුමක්. මොකද අපි මේක කියන්නේ මේකට ඇමතිවරු 3 දෙනෙක්පත් වෙලා අපේ කැබිනට් ඇමතිතුමා එක්ක රාජ්‍ය ඇමතිවරු දෙන්නේපත් කරපුවාමත් යම් කිව්වා මේවා හරියට කරගන්න බැරුව කොහොමද මේ ඇමතිවරු 2-3 දෙනෙක් මේ කටයුතු කරන්නේ කියලා. මම හිතන්නේ 2-3 දෙනෙක් නෙමෙයි, අපි දැන් සහෝදර මන්ත්‍රීතුමාලන්ටත් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා මේ කටයුතු කරන්න කියලා. මොකද සුවිශාල වැඩ කොටසක්. මේක තමයි රටේ මම හිතන්නේ හෘද වස්තු වගේ, එහෙම නැත්නම් හදවත වගේ, විදුලිය බලශක්තිය මේ සියල්ල කඩා වැටුනොත් මේ යාන්ත්‍රණේ දුවන්න බෑ. මේ යාන්ත්‍රණේ 20යි 23 අපිට මේ යාන්ත්‍රණේදී හරියට බලන්න පුළුවන් වෙන්නේ මේ යාන්ත්‍රණේ අපි මේ වසර තුල හදාගත්තොත් තමයි. ඒ නිසා අපිට තියෙන මේ සැලසුම් වලට අනුව අපි මේ කටයුත්ත කරනවා. ඒකට සහයෝගය දෙන නිලධාරීන්ට, එහෙම නැත්නම් ඒකට සහයෝගය දෙන සහෝදර මේ අමාත්‍යවරුන්ට අභූත චෝදනා කරන්න නැතුව ගෞරවයෙන් ඉල්ලන්නේ ඕන දෙයක් කතා කරලා ඒ කමිටු වලට ඇවිල්ලා ඒව සාකච්ඡා කරලා නිවැරදි තැනට ගන්න සියලු දෙනාට එකතු වෙන්න කියලා බොහොමත්ම ස්තුතියි.
Thank you. Honorable Sampath Athukorala, you have 8 minutes. Order, please. Honorable Hesha Vitanage to the chair.
Garumanthuma Katara.
Mulasana Rude Garumanthitumani.
Narada.
Idiri Dashake Mirate Vagema Mulukema Tarangakari දීබවට පත් වෙන්නේ බලශක්තිය සහ ජලය. මා විශ්වාස කරනවා ඉදිරි දශකයේ වෙද්දී ලෝකේ රටවල් අතර තරඟ ඇති වේවි, ගැටුම් ඇති වේවි, එවැගේම ඉදිරි දශකය තුළ බලශක්තිය තමන් සතු කරගන්නටත් පිරිසිදු ජලය තමන් සතු කරගන්නටත් මේන ලෝකයේ රටවල් තරං කරාවි. මා විශ්වාස කරනවා ලංකාවේ අපි පසුගිය කාලයේ පුරාම අපි දැක්ක මේ බලශක්තිය මේ රටේ මිනිස්සු කුපිත කරවන්න යොදාගත් ආකාරය. බලශක්තිය රටේ මිනිස්සු කුපිත කරවන්න යොදාගෙන ඒ වෙනුවෙන් තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත් ආකාරය. ඒ වගේම විදේශීය රටවල් වල තානාපති කාර්යාල හරහා ඒ තානාපති කාර්යාලවල නියෝජිත නියෝජනය කරන මහත්තුරු මේ සභාව නියෝජනය කරන අය, ඒ තානාපති කාර්යාල වලින් යැපෙන අය මෙරටේ මිනිස්සු නොමග යවපු ආකාරය අපි දැක්කා. මා විශ්වාස කරනවා අද තිබුණු අර්බුද රාශියකට පිළිතුරු සපේ ගන්නට බලශක්ති අමාත්‍යතුමා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරු, එවැගේම අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලය, නිලධාරි මහත්තුරුන්, ඒ වෙනුවෙන් කැපවීම කරපු සියලු දෙනා, මම හිතනවා අද ඒ තිබුණු අර්බුදය යම් තාක් දුරට සමනය කරගෙන යන ගමනක තමයි අපිට යන්න සිදු වෙලා තියෙන්නේ. මා විශ්වාස කරනවා මේ කාරණා දෙකම පිළිබඳව මේ සභාවේ දීර්ඝ වශයෙන් කතා කළ යුතු වුණත්, මා විශ්වාස කරනවා ජලය පිළිබඳව මේ වෙලාවේ අපේ ගරු අමාත්‍යතුමා ඇතුළු රාජ්‍ය අමාත්‍යතුමා ඇතුළු මේ කණ්ඩායම මේ ගන්න මහන්සිය පිළිබඳව සැමට ජලයේ සපයන්න ගන්න මහන්සිය පිළිබඳව අපි ප්‍රශංසා කළ යුතුයි කියලා. මා විශ්වාස කරනවා මේ මොහොත වෙද්දිත් මේ අයවැය ලේඛනය තුළ ඇතුළු කරලා තියෙනවා මා නියෝජනය කරන හිනිඳුම් පත්තුවේ ගිල්වලා යෝජනා ක්‍රමේ ගිංගඟ හරස් කරලා ඉදිකරන ගංගා තුර පාලන ව්‍යාපෘතිය පිළිබඳව මා විශ්වාස කරනවා ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි මාතර හම්බන්තොට මේ දිස්ත්‍රික්ක තුනටම ඉතාම වැදගත් වූ ව්‍යාපෘතියක ආරම්භයකට මුදල් වෙන් කළ දෙන මේ අයවැය ලේඛනය තුළ අපි අවුරුද්දකට කීප වතාවක් හිනිඳුම් පත්තුව ගංගා තුරෙන් යට වෙනවා, ජනතාවගේ දේපළ විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. ඒ විනාශනයක නතර කළා බහුකාර්ය යෝජනාවක් විදියට විදුලි උත්පාදනය කරන, ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු දෙනාට ජලය සපයන්න පුළුවන් බහුකාර්ය යෝජනාවක් විදියට මේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරලා විශ්වාස කරනවා අපි. මා විශ්වාස කරනවා මේ මොහොත වෙද්දිත් මේ යෝජනාව පිළිබඳව අයවැය යෝජනාවේ සඳහන් වන මොහොතේදීම අද ගම්වලට ගිහිල්ලා බිල්ලන් මවනවා යම් කණ්ඩායමක්. අර උමාවේ යෝජනාවට කරපු දේම ගින් නිල්වලා යෝජනා ක්‍රමය ආරම්භ කරද්දීම ජනතාවගේ හදවත් තුළ මහා වෛරයක් ඇති කරනවා, ජනතාවගේ හදවත් වලට වෛරය පොවනවා. එනිසා අපි මේ කණ්ඩායමට කියනවා මේ රටේ අනාගතය වෙනුවෙන් මේ ඇති කරන ව්‍යාපෘති සංවර්ධන ව්‍යාපෘති වලට බාධා කිරීම නැතර කරවන්න. ඔබ හැමදාම කරේ ඉතිහාසයේ පුරාම මෙරටේ සංවර්ධනය අඩාල කරපු එක අඩාල කිරීම නැතර කරන්න අපිට අපි කවුරුත් එකතු වෙලා මේ ගමන යා යුතුයි. එහෙම යන්න බැරි වුණොත් අපිට නැවත වතාවක් මේ රටේ මිනිසුන්ගේ පීඩනය පුපුරා යන දවසක් අපිට දකින්න ලැබේවි. එනිසා මේ වෙලාවේ ජල සම්පාදනයේ පැත්තෙන් මා ජීවත් වෙන නියෝජනය කරන ප්‍රදේශය ගත්තාම අපිට වැඩියෙන්ම උදව් කරලා තින්නේ ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව. ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ පසුගිය වසර කිහිපය තුළ ආරම්භ කරපු ව්‍යාපෘති විශාල ප්‍රමාණයක්. ඒ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් තියෙනවා අපිට අවසන් කරගන්න මේ ඉදිරි අයවැය ලේඛනයේ මුදල් වෙන් කරපු මුදල් වලින් වැඩකටයුතු අවසන් කිරීමේ බලාපොරොත්තු වෙමි. උදාහරණයක් විදියට පවුල් 2500ක් සඳහා ජලය ලබා දෙන නෙළුව ජල යෝජනාව. ඒකට වර්ල්ඩ් විෂන් ආයතනයේ ලොකු දායකත්වයක් ලබා දුන්නා. මා විශ්වාස කරනවා අපි ලංකාව පුරාම තියෙන ප්‍රජා ජල දෙපාර්තමේන්තුව ඉදිකරපු ජල සම්පාදන යෝජනාවලට විශේෂයෙන්ම මගේ අත්දැකීම් තුළ මා දකිනවා ඒ ජල ප්‍රජා ජල සමිතිවල නිලධාරීන් පුහුණු කිරීම, එවගේම ඒ ගිණුම් විගණනය කිරීම,
එවගේම ලංකාව පුරාම තිරෙන ප්‍රජාජල සමිති සඳහා මැදිහත් විය හැකි යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම අපි එක් කළ යුතුයි. මේ එවගේම මේ ජල මූලාශ්‍ර සියල්ලම සපයගෙන තියෙන්නේ ගුරුත්ව ජල ක්‍රමය යටතේ, ගුරුත්ව ජල ප්‍රවාහයෙන් යටතේ ජලය ලබා දෙන්න. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ හැම තැනකම ස්ථාවරව මේක තබාගෙන යන්න පුළුවන් ක්‍රමවේදයන් සකස් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. අපි එකට ප්‍රජාජල දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා ඇතුළු ඒ වෙනුවෙන් වෙහෙසෙන හැම දිනාටම අපේ ස්තුතිය ගෞරවය මේ වෙලාවේ පුද ගන්නවා. බ්‍රාහ්මීය ප්‍රදේශවල ජලය සපයන්න ඔබ ගන්නා මහන්සියට
මා
විශ්වාස කරනවා. ගාල ශ්‍රිකය ගත්තාම අපි සංචාරක ව්‍යාපාරය පසුගිය කාලේ අඩාල වුණාට නැවත වතාවක් හිස ඔසවගෙන යන්න මහන්සි ගන්න වෙලාවක් මේ වෙලාව. ඒ නිසා දිස්ත්‍රික්කයේ පුරාම අඛණ්ඩ ජල සැපයුමක් තියාගන්න නම් අපේ ජල සම්පාදන මණ්ඩලයට ගාල මහජල ව්‍යාපෘති ඇතුළු දිස්ත්‍රික්ක ආවරණය කරන ජල ව්‍යාපෘති වලට මේ වසර තුළ විශාල වියදමක් කළ යුතු වෙනවා. අපිට තියෙන මුදල් ප්‍රතිපාදනය යටතේ අපි විශ්වාස කරනවා ගරු ඇමතිතුමනි, ගාල්ලේ තියෙන ගැටලුව විසඳගන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 8ක මුහුදුබඩ කලාපේ බරපතල ජල ගැටලුවක් තියෙනවා. සංචාර ව්‍යාපාරයේ බරපතල ඉඳ බලපාලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ වෙන්කල දින මුදල් ප්‍රතිපාදනය යටතේ අපට විශාල ශක්තියක් ඔබතුමා ලබා දෙයි කියලා. ගාල්ලේ මේ ගැටලුව විසඳගන්න දිස්ත්‍රික්කයේ තුල තියෙන මේ පානීය ජලය ගැටලුව විසඳගැනීමට ඔබතුමා උදව් වෙයි කියලා. ඒ නිසා මගේ මා විශ්වාස කරනවා මේ සැමට ජලය සපයන්න ගන්න මහන්සියට අපේ රජයේ ප්‍රතිපත්තිය බඩපත් වුණා. ඒ ප්‍රතිපත්තිය වෙනස් වෙලා නැහැ. අපි විශ්වාස කරනවා හෙට දවසේ ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරගන්න අපේ රජය හෙට දවසේ කටයුතු කරාවි කියලා. ඒ වගේම
ගර්භන්තුමා කාලය අවසානයේ ඔබතුමාගේ
මේ මොහොතේ විදුලි බල අමාත්‍යමාර තවත් යෝජනාවක් තියෙනවා කරන්න. විදුලි බල අමාත්‍යංශයේ අපි සැමට විදුලිය පටන් ගත්තා. ගාල්සුගේ පවුල් 3000කට නොමිලි විදුලිය සපයුවා ගෝඨාභය ජනාධිපතිතුමාගේ රජය යටතේ. තවත් තියෙනවා විශාල ප්‍රමාණයක් විදුලිය ගන්න බැරි වෙච්ච නිවාස. අඩුතරමේ ඒ නිවාස වලට විදුලි බිලට එකතු කරලා ගෙවන්න පුළුවන් විදියට කලින් තිබුණ මේ ක්‍රමේ තමන්ගේ විදුලිය සැපයුම් කරන මුදල විදුලි බිලට එකතු කරලා ලැබෙනවා ගෙවන්න. විදුලි බිලට එකතු කිරීමේ ක්‍රමය යටතේ හරි විදුලිය සපයන්න නැවත වතාවක් ආරම්භ කරන්න. විදුලි ලබා ගන්න බැරි අසරණ මිනිස්සු දෙයක් ඉන්නවා. ඒකට විදුලි සපය යුතුයි අපි. ඒ නිසා වතාවක් මේ ඉතාම වැදගත් වූ කාරණා දෙක සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමට ලබා දුන් අවස්ථාව සම්බන්ධව විශ්වවිද්‍යාලයෙන් මින් මානියනවා බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මිලට ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 12ක කාලයක්
තියෙනවා. මලසන අබ්බා අපේ අර්ග සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම අද විදුලි බල බලශක්තිය සහ ජලය පිළිබඳව අපේ තිබෙන විවාදිත කතා කරන ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම මම මෙතනදී මූලිකවම ගන්න කැමති ආර්ථික සායිකරණයට අදාළ කෙටිසා මධ්‍යකාලීන වැඩසටහනක් පිළිබඳව මම හිතන්නේ ජාතික සභාවේ අනුකාරක සභාව විශේෂයෙන් පාඩලේ චම්පක රණවක මැතිතුමාගේ යෝජනාවලියක් අපිට පහුගිය සතියේ ලැබුණා ඒ කමිටුවේ. මම දැන ඒකේ තියෙනවා මේ බලශක්ති ශේෂ්ත්‍රය සම්බන්ධව යෝජනා ගණනාවක්. විශේෂයෙන් මම කියන්න කැමති බලශක්ති ශේෂ්ත්‍රය අපේ විශාල අර්බුදයකට ලක් වෙලා තිබෙන අවස්ථාවක් තිබෙන්නේ. විශේෂයෙන් මේ තිබෙන ඩොලර් අර්බුදයත් එක්ක රටක් විදිහට අපිට ගොඩනගින්න තියෙන ඉතාම වැදගත්ම ශේෂ්ත්‍රය තමයි මේ බලශක්ති ශේෂ්ත්‍රය. අපි ආරක්ෂා කරගත යුතු, ඒ වගේම දියුණු කරගත යුතු සහ රටට බරක් නොවන ලෙස ඉදිරියට ගෙන යා හැකි ඉතාම වැදගත් කාර්යභාරයන් ගණනාවක් මේකේ තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ මේකේ විශාල ගණනාවක්, ඉල්ලීම් ගණනාවක් ඔවුන්ගේ තිබෙනවා. විශේෂයෙන් රජයේ බලශක්ති ආයතන ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා විදුලි බල සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යේෂණ සමාගම, ලිට්‍රෝ සමාගම ආදී පරිපාලනමය කළමනාකරණ හා මූල්‍යමය ප්‍රතිව්‍යුහකරණයක් සිදු කිරීම. මේ සම්බන්ධව ඇත්තටම ගරු අමාත්‍යතුමාලා විශේෂයෙන් මම ඉල්ලන්න කැමති ගරු අමාත්‍යතුමා මෙතන නැති වුණත් අපේ නියෝජ්‍යමත් අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නෝ දාම ඉක්මනින් මේ පිළිබඳව අවශ්‍ය කරන කටයුතු ටික කරන්න කියලා. මොකද හේතුව මම දන්නවා දැන් විදුලි බල මණ්ඩලය සම්බන්ධව ඔබතුමාලා ගැසට් කැබිනට් එකට ගිහිල්ලා කැබිනට් එකේ අනුමැතිය ගත්තා. ප්‍රතිව්‍යුහගත කරණය කිරීම සම්බන්ධ. හැබැයි මට අපිට පේන්නේ නැහැ තාමත් ඒක ස්ථාවරව ඉදිරියට ක්‍රියාත්මක වෙනවා කියලා. මොකද ඒකේ විශාල ප්‍රමාදයක් තියනවා කරු අමතුමා. මොකද හේතුව මේක ඉතා ඉක්මනින් කළ යුතු කාර්යභාරයක් විදිහට අපි දකින්න. මොකද විශේෂයෙන් මේ ක්‍රියාවලියේදී අපිට වමනා කරලා තිබෙනවා විශේෂයෙන් මේ විදුලි බල මණ්ඩලය යෝජනාවලින් ගණනාවක් ඇවිල්ලා තිබෙනවා ඩිස්ට්‍රිබියුෂන් කම්පනීස් විදියට මේ රාජ්‍ය තබාගෙන නමයක් විදියට පළාත් නමයකට මේක හදාගන්න පුළුවන් නම් සහ ඒ විශේෂයෙන් බෙදාහැරීම සම්බන්ධව මේක හදාගන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට ලාභදායක විදියට මේක ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන් කියලා. මොකද ලෙකෝ ආයතනය අපේ ඉන්දිකානුරද මැතිතුමා කිව්වා වගේ ආසියානු සංවර්ධන බැංකුවෙන් එක මොඩලයක් විදියට ලෝකෙට කියලා දිනවා මෙන්න මේ වගේ ස්ථානයක් මේ වගේ වැඩපිළිවෙලක් හදන්න කියලා. ඉතින් විදුලි බල මණ්ඩලයේ මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් මම ඔබතුමාගෙන් ඉල්ලනවා අපේ ඇමතුමා නැති වුණත් කරුණාකරලා මේ පිළිබඳව තව උනන්දු වෙන්න පුළුවන් තරම් ඉක්මනින් මේක ක්‍රියාත්මක කරොත් මේ විදුලි බල මණ්ඩලයේ තිබෙන පාඩු විශාල ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් වෙයි කියලා අපේ විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම අනික් කාරණේ තමයි අද ග්‍රාමීය මට්ටමේ අපිට තියෙන විශාලම අර්බුදය ග්‍රාමීය මට්ටමේ. මම හිතන ඔබතුමාත් දන්නවා අද අලුතෙන් ගෙදරකට විදුලිය ගන්න විදුලිය කනින්න අවශ්‍ය කරන බඩු ටික නැහැ. අඩුම තරමේ මූලික වශයෙන් තියෙන මීටරයක් නැහැ. මේ ගෙදර ඉඳලා මීටරේ අනිත් පැතර ගන්න යන්න කිව්වම අලුත් මීටරයක් දාන්න ගියාම මාස ගණනක් බලන් ඉන්න ඒගොල්ලෝ කියන බඩු නැහැ. වැඩ කරන්න විදියක් නැහැ. වයර් ටික නැහැ. අවශ්‍ය කරන කිසිම බඩුවක් මම දන්නේ මේ ඩොලර් අර්බුදයේත් එක්ක ඇති වෙන තත්වයක් මම දන්නවා. ඒක පිළිගන්නවා. නමුත් මම කියන්නේ මේකට යම් විසඳුමක් දෙන්න. මොකද හේතුව ග්‍රාමීය ප්‍රදේශවල මම පුද්ගලිකව විශේෂයෙන් වයම් පළාතේ අපේ ඩීජේ මහතුරුන්ට අපි කතා කරලා තිබෙනවා. ඒ අයත් එක්ක කතා කරපුවාම ඒ අය කියන්නේ හරි ප්‍රශ්නයක් අපිට බඩු නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් අපි ගරු සභාපතිතුමනි අපිට අලුත් ෆැක්ටරිස් ගන්නාවක් එනවා. දැන් මේ දවස්වල විශේෂයෙන් අපේ පොල් කර්මාන්තයත් එක්ක ගුරුනායදිස්ත්‍රික්කේ හැමතැනකම වගේ අලුත් කර්මාන්තශාලා පටන් ගන්න ඒගොල්ලෝ යම් ආයෝජනයක් කරලා වැඩ පටන් අරගෙන මාස ගණනක් ලක්ෂ 40-50 බැඳලා බලාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් එක නැහැ පළවෙනියෙන්. එක්කෝ විදුලිය දීර්ඝ කිරීම කරන්න විදියක් නැහැ එක පැත්තකින්. මේ භාණ්ඩවල හිඟේ වහාම මොකද හේතුව කියලා තියෙන්නේ මට ආරංචි වෙන හැටියට කිසිම මිලදී ගැනීමක් කරන්න එපයි කියන දැනට මේක පත් කරලා තියෙන්නේ. ඒ නිසා පල්ලෑ මට්ටමේ ඉන්න විදුලිය කැණීම් වලට අවශ්‍ය කරන බඩු ටික නැති එකේ විශාල අර්බුදයක් තියෙනවා. මම ගෞරවයෙන් ඉල්ලනවා මේ සම්බන්ධයෙන් මම දන්නවා තියෙන தத்துவෙ නොදන්නව නෙවෙයි. නමුත් මේකට යම් ප්‍රයොරිටි එකක් යම් ප්‍රමුඛතාවයක් දෙන්න කියන ඉල්ලීම ඔබතුමාලෙන් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේකත් එක්කම මම කියන්න කැමතියි දැන් මේ LNG ගැන කතා කරපුවාම 2018 ඉඳලා මේ ටෙන්ඩර් එක ඉවැලියුවේට් කරලා අවුරුදු 3ක් මම අහන්න කැමති මේ විදුලි බල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන්ගේ තිබෙන වැරදි නිසා. මොකද හේතුව මේක දැන් අවසානේ වෙන්නේ අවුරුදු 3ක් මේක ඉවැලියුවේට් කරලා යන්තම් දැන් මම හිතන්නේ අවශ්‍ය කරන කටයුතු ටික අන්තිමට කරගෙන ආවිල්ලා තිබෙනවා. නමුත් තවමත් මේක ප්‍රමාදයි. මේ කරන්නේ වෙන එකක් නෙමෙයි. ඔබතුමා දන්නවා ලබන ජනවාරි මාසේ ඉඳලා වැස්ස හම්බෙන්නේ නැහැ. මේ ටිකේ ඔය ඔක්කොම සෙල්ලම් ටික අපි දාන්නේ වැස්ස හම්බෙන්නේ ඉඳලා. හැබැයි දැන් ජනවාරි මාසේ අප්‍රේල් මාසේ ඉඳනකල් අපි ලංකාවේ දන්නවා වැඩිම පායන කාල වකවානුවක් තියෙනවා. මේ කාලයට තමයි අපි කියන්නේ මේ පුරජනීය බලශක්තිය ලංකාවේ හදන්න කියලා. හැබැයි දැන් මොකද කරන්න දැන්? ලබන ජනවාරි මාසේ වෙනකොට මේ විදුලිය නැති එකට දැන් වැඩපිළ සකස් කළ නැහැ. මොකද කරන්න දැන්? හදිසි විදුලිය මිලදී ගැනීම මෙගාවොට් 350ක් ලබන ජනවාරි මාසෙට මිලදී ගැනීම සහ හදිසි මිලදී ගැනීම වලට සල්ලි ඉල්ලනවා දැන් මහා භාණ්ඩාගාරේ. දැන් මේක තමයි තියෙන ප්‍රශ්නේ. මේක තමයි අවසානයේ හැමදාම මේ විදුලි බල මණ්ඩලයේ සමහර ඉංජිනේරු මාත්‍රු මේ ඔක්කොටම මම දෝෂාරෝපණය කරන්නේ. මේක තමයි සිද්ධ වෙමින් තිබෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාලගේ අවධානය යොමු කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. ඒ වගේම කෙරවල පිටියට ආපු මේ නිව් පෝර්ට්ස් එනර්ජි එක සම්බන්ධව අපිට ප්‍රශ්නයක් තිබුණා. නමුත් ඒක උසාවියට ගියා. උසාවියෙන් ඒක යම් විදියකට කරන්න කියලා තියෙනවා. දැන් අපි ඒ ප්‍රශ්න ඔක්කොම තිබුණත් රටක් විදියට අපි ඔක්කොම ටික එකට එකතු වෙලා වැඩ කරන්න ඕන නිසා අපි ඉල්ලනවා අමාත්‍යමාගෙන් විශේෂයෙන් මේ සම්බන්ධව ඉක්මනින් අවශ්‍ය පියවර ගන්න කියලා. මම හිතන්නේ ඔබතුමා ආපු නිසා මම කියන්නේ අර තව මෙගාවොට් 350ක් ලබා ගැනීම සඳහා දැන් ජනවාරි මාසේ මේගොල්ලෝ දත කවමින් ඉන්නවා. මේ මේ අනිත් වැඩ ටික මම කරගන්න තියෙන්නේ පස්සේ අන්තිමට ඔබතුමාට තමයි දැන් මේක අවසාන වශයෙන් කියලා දාන්න වෙන්නේ. ඒකයි මම මේ කිව්වේ. මගේ වෙලාව
ගරුවැමතුම කතර.
ඔව් දැන් මේ විදුලි බල මණ්ඩලයේ ලබන වර්ෂයේ සඳහා අපි විදුලි ජනනය කරන්නේ කොහොමද කියන සැලසුම සකස් කරලා තියෙනවා. ඒතර අපිට ලබන වර්ෂයේ සඳහාත් සාමාන්‍යයෙන් අපිට මෙගවට් 300 කතර වගේ 350ක වගේ ප්‍රමාණයක් අඩුවක් තියෙනවා පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති ඉක්මනින් ක්‍රියාත්මක කරත්. ඒතරේ 350 අපි ඒ මොහොතේ ගන්නවද ඊට පෙර සැලසුම් කරලා ගන්නවද කියන එක තියෙනවා. ඊට කලින් ගන්නවා නම් අපිට ගන්න පුළුවන් ටෙන්ඩර් එකට ගිහිල්ලා ගන්න පුළුවන්. හැබැයි අපි මේ මොහොතේ ගන්න ගියොත් ශනික මිලදී ගෙනුම් හැටියට අපිට පාඩුවක් වෙයි. ඒ නිසා විදුලි බල මණ්ඩලය යෝජනා කරන්නේ මේක දැලිම්ම සැලසුම් සහගත වෙන්න. ඒතර අඩුවට ගන්න පුළුවන්. ඒතර අපිට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. මේක මේ වෘත්තීය සමිති කිහිපයක් ඉඳගෙන හදනවා මේක ශනික මිලදී ගෙනුම්. ශනික නෙවෙයි ලබන අවුරුද්දේ සැලසුමේ ගන්න ඕන එක දැම්මම පූර්ව සැලසුම් කිරීමක් කරන්න.
බොහොම සුදී මොකද හේතුව
මම ඔය එන්නේ හදිසි ඒකයි මම කියන්න පුතුවා. ඒකයි දැන් ජනවාරි අප්‍රේල් කාලේ වහින්න කියලා අපි සිළු දෙනා දන්නවනේ. ඒක නිසා මේ තියෙන ප්‍රශ්න ටික තමයි මම කතා කරන්නේ. දැන් මම කියන්න කැමති පහුගිය අවුරුදු දෙකේම ඔබතුමා ගාව ඇති මේ ලයිස්සුව මම හිතන්නේ මෙගවොට්ස් 190ක විදුලි ඒ කියන්නේ විශේෂයෙන් වින් පවර් සෝලා පවර් මේවා 14ක් පහුගිය කාල වකවානුවේ අමාත්‍යවරයෙක්ගේ මේ මේ ලාච් චෝදරේ දුන්න අවුරුදු ගාණ. දැන් මම හිතන්නේ ඔබතුමා දැන් පරත වෙනස් කරලා තිබෙනවා මේ සම්බන්ධව. මම හිතන්නේ ඔබතුමා ඉක්මනින් කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. මොකද නැත්තම් වෙන්නේ මේවට අවශ්‍ය කරන ගණන් හොය හොය කට්ටිය වටේ දුවනවා අන්තිමටම වැඩේ වෙන්නේ නැහැ. මම කියන අදහස් කියන්නේ ඔබතුමා මේ සල්ලි ගන්නවා කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් මේක තමයි සිද්ධ වෙමින් තිබුණ ඉතිහාසය. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා මේ ටික කරන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න කියලා. මොකද හේතුව නැත්තම් තවත් වටේකින් අපිට ආපහු අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා. ඊළඟට මම කියන්න කැමති අනික් කාරණේ තමයි විශේෂයෙන්ම ඔබතුමා ඉදිරිපත් කරා අර performance of oil procurement කියන මෙතන පොතක් මම ඉතන අවශ්‍ය කරන කාරණාත් එක්ක මේ සම්බන්ධව මම ඔබතුමාට බොහොම අවංකව කිව්වේ මේකට තරහා ගන්න නෙමෙයි. මේ වගේ සිද්ධ වෙලා තිබෙන යම් දූෂණයක් පිළිබඳව අපිට කතා කරන්න අයිතියක් තියෙනවා. දැන් මම කියන්න කැමති ඔබතුමාම ඉදිරිපත් කරලා තියෙන එකේ page number 16 crude oil සම්බන්ධව මේකේ තියෙනවා බොහොම පැහැදිලිව දීලා තිබෙන කාරණා ගණනාවක් එක මේකේ මොහොම පැහැදිලිව තියෙනවා මේ 16 වෙනි පිටුවේ මේක කැන්සල් වීම සම්බන්ධව පැහැදිලිව දාලා තියෙනවා. මේකේ තියෙනවා non performance of the term contract reference number CR Alirak term at Alirak crude oil Murban මේක මේ සම්බන්ධව තිබුණ කාරණේදී ඔබතුමාලා නැව් 7ක් ගේන්න කියලා කියනවා. නමුත් මේක due to the non acceptability of LC's advice through BOC as PB මේකේ දාලා තියෙන බොහොම පැහැදිලිව මේක ක්‍රියාත්මක නොකිරීම නිසා ඔබතුමාලට යන්න සිද්ධ වුණයි කියලා අනිත් කාරණා වලට. එකකින් අදහස් කරන්නේ විශේෂයෙන්ම මේ ස්විස් Singapore වලින් දීලා තිබිච්ච කම්පැනි ගිනාපේවාගෙන් නැව් 6ක් ගේන්න කියලා දීලා තිබුණා. දෙකක් ඔබතුමාට ලබලා දීලා තිබුණා. ඊට පස්සේ ඔබතුමාල යනවා single tenders වලට. මේකේ බොහොම පැහැදිලිව තියෙනවා මේ single tenders වලට ගියාම තිබෙන தત્ත්වය. මේකේ ඔබතුමාලා Singapore Swiss Singapore දෙකත් මේක ඇතුළටම ඔබලා තියෙනවා. ඇත්තට මේක තිබුණා නම් හොඳයි. අර 16 වෙනි පිටියම තිබුණා නම් හොඳයි. මොකද හේතුව ඒක term tenders වලට ගිය එක. නමුත් එතනින් පස්සේ ඔබතුමාලා ඇවිල්ලා දිගටම දාලා තින්නේ මොකද්ද? Coral Energy තමයි දිගටම ඔබතුමාලා ගෙනල්ලා තියෙන්නේ. එකක ප්‍රීමියම් එක 2.68යි. ඔබතුමාලා ඉස්සලා පොරොන්දු වෙන්නේ 2.68ට. ඊළඟට මේක ටිකක් යනකොට ටිකක් කල් යනකොට මේ පොරොන්දුව ඉවත් වෙලා
ධර්මන්තුමාට තව විනාඩි දෙකක්
ඊළඟට වෙන්නේ ඊළඟට යනවා 4.9ට. මම මේ CR ඇලිරක් 38 ඇලිරක් 20 22 ගැන තමයි මම මේ කිව්වේ ඉස්සල්ලත්. එදත් මම කතා කරේ. ඊළඟට මේක යනවා 8.75ට ප්‍රීමියම් එක. ඊළඟට යනවා 9.35ට ප්‍රීමියම් එක. මේ සියල්ලම ගේනකොට අතරම මේක කලවම් කරන්න සිද්ධ වුණා. මේ ඩීසල් ගෙනාපු එක සම්බන්ධව මම මේ කතා කරන්නේ. එතකොට දැන් ESPO crude oil එක මයිතනේ දින 50කට වැඩි ප්‍රමාණයක් තිබුණා මේ මූදේ. ඒකට මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. ඒක ගෙනල්ලා දැන් ඒකත් මම හිතන්නේ දැන් බාමින් ඉන්නවා මේ කතා කරන වෙලාව වෙනකොටත් මම හිතන්නේ. දැන් ඒකට ගිහිලා තියෙන පාඩුව විතරක්
ඇත වශයෙන් ඩොලර් මිලියන 45කට
වැඩි ප්‍රමාණයක් විනාඩි කාලයක් තියෙනවා.
ඒ නිසා මම කියන්න කැමති මේ වගේම තව කාරණාවක් මම මතක් කරන්න කැමති මේ ටෙන්ඩර් කමෙන් පරිබාහිරව මේ ගෙනාපු ක්‍රියාවලිය තුළ මේ ප්‍රීමියම් එක පොරොන්දු වෙනවා බොහොම පැහැදිලිව මේකේ තියෙනවා ඔබතුමාලට එවපු මේල් එක මල්ලඟ තියෙනවා ඒකේ බොහොම පැහැදිලිව තියෙනවා unsold siberian light crude oil available for landing එතකොට මේක siberian light එක කියලා තමයි ගෙන්නන්නේ ඒකම කියනවා siberian light and espo are almost the same එතකොට සයිබීරියන් එකේ වන්න බැරුව ඊළඟට ඊමේල් එකක් එවනවා ඒ ඊමේල් එකේ තිබෙනවා pricing will be given for August immediately wise pricing will be left to be mutually agreed prior to 14 days of loading for the rest of month September to January 31st
ගරුතුමා ඔබතුමා කාලය අවසන්යි
තව විනාඩියක් පොඩ දෙන්න ඉතින් මම හිතන්නේ මේ කාරණාත් එක්ක මම එක තව පැහැදිලිව වෙලාවක් අහුන වෙලාවක මම කියන්නම් මේක දැන් වෙලා තියෙන අවසානයේ මේ ගෙන්නන සයිබීරියන් ලයිට් එක කියලා අවසානේ ගේන්නේ ඌරල් කියන යුරල් කියන තෙල් වර්ගය මේකේ ගාන වෙනස විතරක් ඩොලර් මිලියන 30යි 109ට තිබිච්ච 109ට තමයි ඒ වෙලාවේ තිබෙන්නේ නමුත් ගේන්නේ 102ට ගන්න පුළුවන් ඇත්තටම මර්බන් එක 102ට ගන්න පුළුවන් බ්‍රෙන්ට් එක 109ට ගන්න පුළුවන් 66.6ට ගන්න පුළුවන් ඌරල් කියන ඔයිල් එක නමුත් අත වශයෙන් ගෙනල්ලා මේකේ පාඩුව විතරක් තිබෙනවා එකක විතරක් එක ෂිප්මන්ට් එක විතරක් මේකේ ඔබතුමාලා ඉල්ලන්නේ 90000යි හැබැයි ලක්ෂයක් ගෙන්නනවා එතකොට ඒකේ පාඩුව ඩොලර් මිලියන 30යි ඒ වගේ හතරකට ගියාම ඩොලර් මිලියන 120ක් මේකේ පාඩුවලා තියෙන මම ඔබතුමාට මුකුත් කියන්නේ නැහැ මම දන්නවා මේකේ ඉන්න ප්ලේයර්ස්ලා ගන්නවක් ඉන්නවා ඒ නිසා මම අහන්න කැමතියි කවුද මේ
තීන්දුව ගත්තේ අවසන් කරන්න ඔබතුමා වැඩි ප්‍රකාශ ලබා ගත්තා අවසන් කරන්න
මේකේ අමාත්‍යංශයේ ලේකම්ද නැත්නම් වෙන කවුරුද මේ තීරණය ගන්නේ මේක මම වෙනම ඔබතුමාත් එක්ක කතා කරන්නම් ඒ නිසා මම මීට වැඩිය කතා කරන්න යන්නේ නැහැ මොකද මේ වයෙන් සිද්ධ වෙන්නේ අවසානයේ රටක් විදියට අපි ඔක්කොම විශාල අමාරුවෙන් දුවන වෙලාවක ඔබතුමාට කලබල කරන්න එපා ඔබතුමාට තරහ යන්න ඕනේ නැහැ මට ලියුමක් කරලා දුන්නා නඩු දානවා කියලා නඩුව දාන්න මගේ නඩුවේදී ඔප්පු කරගන්න කොහොමද වෙලා තියෙන්නේ කියලා ඒ නිසා මම කියන්න කැමතියි මේවා සිද්ධ වෙන්න තියෙන ඉඩ කඩ පුළුවන් තරම් අවම කරලා කරගෙන යන්න කියන ඉල්ලීමක් මම කරනවා ඒ වගේම විශේෂයෙන් ඔබතුමා පහුගිය කාලේ ගත්ත පියවර තුල QR කෝඩ් එක ගෙනල්ලා ඒ ගත්ත පියවර තුල තරුණ අමාත්‍යවරයෙක් විදිහට කරපු ක්‍රියාවලිය ගැනත් මගේ ස්තුතිය පුද කරමි මගේ වචන ස්වල්ප අසන්ත
ස්තුතිය කරමු මන්ත්‍රීතුමා ගරු කංචන විජේසේකර මහතුමා
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මම හිතන නිවැරදි කිරීමක් කළ යුතුයි මේ තෙල් ඉන්ධන ප්‍රසම්පාදනයේ පිළිබඳව මම කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීතුමියගේ කාලේ ගන්නවා තෙල් ඉන්ධන ප්‍රසම්පාදනයේ පිළිබඳව සම්පූර්ණ සවිස්තරාත්මක වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ලබා දීපු පළවෙනි අවස්ථාව. අපි තොරතුරු ලබා දුන්නේ අපිට සංගවන්න දෙයක් නැති නිසා. ඒ නිසා ඔබතුමාට පුළුවන් චෝදනාව කරනව වෙනුවට දැන් ඔය තොරතුරු සියල්ලම ඔබතුමාට හොයනව වෙනුවට අපි දීලා තියෙනවා. ඒ නිසා අධිකරණයේ ඔබතුමාට මේ පිළිබඳව දාන්න පුළුවන් අධිකරණ ක්‍රියාමාර්ගයක්. එකක් මම නිවැරදි කළ යුතුයි ඔබතුමා ඇහුවා මේ ආනයනය කළ තෙල් නැව් ඇයි එළිය තියන් ඉන්නේ කියලා මම දන්නේ නැහැ කියලා. ඒක ඔබතුමා දන්නේ නැහැ නෙවෙයි රටේම මිනිස්සු දන්නවා මේ රටේ මූල්‍ය අර්බුදයක් තියෙන නිසා තමයි ගෙවීම කරන්න නොහැක්කේ කියලා. මේ කවුරුත් කැමති වෙන්නේ නැහැ එළිය තෙල් නැවක් තියාගෙන ඉන්න. අපි මීට පෙර තෙල් ආනයනය කිරීමට ඉන්ධන ආනයනය කිරීමට පාවිච්චි කරපු ක්‍රමවේදය තමයි ණයවර ලිපි විරුත කිරීම. LC එකක්. ඒතර LC එකක් දෙන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙන එකට අප්‍රේල් මාසේ ඉඳලා වෙන විකල්ප ක්‍රමයක් නැහැ ගෙවන්න තියෙන්නේ එන නැවට ඒ මොහොතේ මුදල් ගෙවිය යුතුයි මුදල් නැත්නම් අපිට නැව ගන්න පුළුවන් කමක් නැහැ මීට ඉස්සෙල්ලා තිබිච්ච පහසුකම තමයි ඕනම නැවක් මේ රටට ආවට පස්සේ ණයවර ලිපිය තියෙන හින්දා ඒ කට්ටියට තියෙනවා ආරක්ෂාවක් ගැරන්ටියක් තියෙනවා ඒ නැව ඇවිල්ලා බෑ මේ කටයුතු ආරම්භ කරනවා එතකොට මේ ටෙන්ඩර් වලත් ඔබතුමා ඔය කියපු ටෙන්ඩර් වලත් ටෙන්ඩර් අහෝසි කරන්න හේතුව මොකද්ද ටෙන්ඩර් අහෝසි කරන්න හේතුව තමයි ණයවර ලිපිය විවෘත කිරීමේ වගකීම තියෙන්නේ කණිත්‍ය සංස්ථාවට. එතකොට අපි ටෙන්ඩර් එක දාන්නේ ණයවර ලිපි විවෘත කරන්න. එතකොට ඒ සප්ලයර් නැත්නම් ඒ සැපයුම්කරුව ඉදිරිපත් වෙන්නේ ණයවර ලිපි විවෘත කරනවා කියන පදනමේ ඉඳගෙන. හැබැයි අප්‍රේල් මාසයේ ඉඳලා අපිට ණයවර ලිපි විවෘත කරන්න බෑ. ඒ නිසා තමයි අප්‍රේල් වලට ඉස්සෙල්ලා දාපු ටෙන්ඩර් ටිකත් ඊට පස්සේ ආපු ටෙන්ඩර් වලටත් ඒ සැපයුම්කරුවන් මොන විදියට එකඟ වුණත් මොන ගාන දෙනවා කියලා කිව්වත් අපිට නෑවර ලිපියක් විවෘත කරන්න බැරි නම් අපි කොන්දේසිය කඩලා තියෙනවා. ඒක තමයි අපි කියලා තියෙන අපිට ඒක perform කරන්න බෑ කියලා. ඒක තමයි කැබිනට් මණ්ඩලයට දාන්නවලා ඊට පස්සේ සිංගල් ටෙන්ඩර් ගියා වෙන විකල්ප ක්‍රම පාවිච්චි කරා. අපි මහ බැංකුවත් එක්ක කතා කරා මුදල් අමාත්‍යාංශයත් එක්ක කතා කරා කොහොමද මේවා ගන්න කියලා. ඒතර දැන් අපි අලුත් ක්‍රමයක් කතා කරගෙන ගිහලා තියෙනවා අර දින 40ක් 50ක් තිබිච්ච නැව. ඒ නැව් ගන්නවා වගේම ප්‍රමාද ගාස්තුකින් තොරව ගන්න දැන් අපි අලුත් ටෙන්ඩර් ක්‍රමයකට ගිහලා තියෙනවා. ඒ නිසා මේක මේ පහසු කාරණාවක් නෙමෙයි. ඒ වගේම මම නිවැරදි කරන්න ඕන අමාත්‍යාංශ ලේකම්වරයා හෝ කාටරි ඇඟිල්ල දික් කරනවා වෙනුවට ඒක මට දික් කරනවා නම් හොඳයි. මොකද ඒ අමාත්‍යාංශ නිලධාරීන් කණිත්‍ය සංස්ථාවේ නිලධාරීන් පහුගිය මාස 6 මේ වෙනුවෙන් ගත්ත තීන්දුව වලට සම්පූර්ණ වගකීම මම ගන්නවා කියලා මම අනන්තවත් කියලා තියෙනවා. මොකද මේ ක්‍රියාවලිය අමාරු කාර්යභාරයක්. මේක එක නිලධාරියෙක්ට ඕන විදිහට කරන්න බෑ. මේකේ තාක්ෂණික කමිටුවක් තියෙනවා. තාක්ෂණික කමිටුවේ ඉන්නෝ පිරිපහදුවේ නිලධාරින් ඉන්නෝ. මේකේ ඉන්නෝ කණිත්‍ය සංස්ථා නිලධාරින් ඉන්නෝ. ලංකා බැංකුවේ නිලධාරින් ඉන්නෝ. ප්‍රසම්පාදන කමිටුවේ ඉන්නෝ වෙනත් අමාත්‍යංශක ලේකම්වරයෙක් ඉන්නෝ. සෙන්ට්‍රල් බැංක් එකේ නිලධාරියෙක් ඉන්නෝ. ට්‍රෙෂරි එකේ නිලධාරියෙක් ඉන්නෝ. ලංකා බැංකුවේ නිලධාරියෙක් ඉන්නෝ. මේ සියලු දෙනා ඒකාබද්ධව ඔවුන් එක්ක විවිධ අවස්ථාවල සාකච්ඡා කළා තමයි ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරගෙන යන්නේ. එතකොට මේ පහුගිය කාලේ දැන් ඔබතුමා කියන උත්සාහ කරා මිලියන 120ක් පාඩුයි කියලා. මම දන්නේ නැහැ කොහොම ගණන් ඇදුවද කියලා. මොකද එක එක දර්ශක පාවිච්චි කරන්නේ නැව් හතරක් ගේනකට ඔබතුමා කියන දර්ශකය අපිට පාවිච්චි කරන්න බෑ. ඒ සැපයුම් කරුවන් කියන ඔවුන් ගන්න මිල දර්ශකය මොකද්ද කියන එක. එතකොට අපි පහුගිය කාලේ මැද පෙරදිග ගන්නකට තමයි මර්බන් ගන්නකට මර්බන් දර්ශක පාවිච්චි කරලා තියෙන්නේ මැද පෙරදිග. හැබැයි අපි පළවෙනි වතාවට ගන්නේ රුසියාවේ ඒ දර්ශක පාවිච්චි කරලා. එතකොට ඒ ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා ඒ ක්‍රමවේදින්ද තමයි මේ අද කියන්න උත්සාහ කරන්නේ මෙන්න මේ අලාභයක් වෙලා තියෙනවා කියලා. ඒ නිසා දැන් ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි මම නම් කියන්නේ මේ චෝදනා කරන වෙනුවට ඔබතුමාට හැකියාව තියෙනවා මමම පොත දීලා තියෙනෝනේ. ඔය තියෙන තොරතුරු අරගෙන ගිහිල්ලා ඒ වැරද්ද කරනවා නම් ඔබතුමා අධිකරණයට යන්න. මේ මෙතන ඉඳගෙන මේ නිලධාරීන්ට අසත්‍ය චෝදනා කරමින් අපහාස කරමින් මේ කඩා කප්පල් කරන්න උත්සාහ කරන්න එපා. ඒ වගේම මම කියන්න ඕන සැපයුම් කරුව දෙන්නයි තුන්දෙනයි පහුගිය කාලේ මේ මාස 6 අවදානමක් අරගෙන තෙල් ටික ලංකාවට ගෙනාවේ. ඒ අවදානමක් අරගෙන ගෙනාවේ ගෙවන්න අපිට පුළුවන්කමක් නැහැ කියලා අපිට කොයි වෙලාවකවත් අපිට විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ අවදානම අරගෙන ගෙනාවේ. ඒ අවදානම අරගෙන ආපු සැපයුම් කරුවන්ටත් අත ගහලෙලවන්න හදන්නේ මොකද්ද? ආයේ තෙල් පොලිම ඇති කරගන්නද? ආය අපේ මේ බලශක්ති අරබුදයකට යන්නේ. ආය කවදක්වත් මේ සැපයුම් කරුව එන්නේ නැහැ. ඔවුන්ට ගිහිල් ඉවරලා හිරියර කරනකට අපහාස කරනකට කවුද කැමති වෙන්නේ ඇවිල්ලා කරන්න? කවුරුවත් අනිත් එක සැපයුම් කරුවෙක් ඇවිල්ලා අලාභ කරගෙන ව්‍යාපාර නම් කරන්නේ නැහැ. ඔවුන් ලාභ තියාගෙන ව්‍යාපාර කරනවා ඇති. හැබැයි අපි කණිත සංස්ථාව හැටියට අමාත්‍යංශ හැටියට මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරලා තියෙන්නේ. කැබිනට් මණ්ඩලයට දැනුවත් කරලා තියෙන්නේ. මුදල් අමාත්‍යාංශයට දැනුවත් කරලා තියෙන්නේ. මහා භාණ්ඩාගාරයට මහ බැංකුවට දැනුවත් කරලා තියෙන්නේ. මේ හැමදේම දැනුවත් කරලා තියෙන්නේ සුදුසුම පුද්ගලයා අවම මිල ගණන් අරදී අරගන්න. හැබැයි අපිට තියෙනවා ඩිෆෝල්ට් වුණාට පස්සේ තියෙනවා රිස්ක් ප්‍රීමියම් එකක්. ක්‍රෙඩිට් අපේ නැහැයි කියලා කිව්වට පස්සේ තියෙනවා ඒකට වෙනම ඉන්ෂුරන්ස් එකක්. මේ කාරණා නිසා පහුගිය කාලේ ගත්තට වැඩිය සංසන්දනය කරන්න එපා. පහුගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ ගත්ත ඉන්ධන ගත්ත ක්‍රමවේදයයි මේ අවුරුද්දේ ගත්ත ක්‍රමවේදයයි සංසන්දනය කරන්න බෑ. ඒ නිසා මේ පසුබිම තේරුම් ගන්න. මේ පසුබිම තේරුම් ගත්තොත් එහෙම අන්න ඉන්ධන ක්‍රියාවලිය කොහොමද කරේ කියලා කරන්න ඔබතුමාට ඕන නම් කැමති නම් ඇවිල්ලා අපේ ප්‍රසම්පාදන කමිටුවේ ඉන්න අමාත්‍යංශ ලේකම්වරු දෙන්නේ ඔවුන් එක සාකච්ඡා කරන්න කොහොමද මේක කරේ කියලා. ඕන ප්‍රශ්නයකට ඇවිල්ලා උත්තර දෙයි. තාක්ෂණික කමිටු වලටත් ඒ කටයුතු වලට අපි සූදානම් ඕනලා උත්තර දෙයි.
ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා විවාදයකට යන්න පුළුවන් කමක් නැහැ. කිරලමතුමා
ගරු මන්ත්‍රීතුමනි අද උදේ මම මහනුවර පිළිකාර හොල ගැන ප්‍රශ්නයක් මත කෙරුවා බිලක් ගැන. ඒ බිල සීතකරණ බලයේ AC බිල විදුලි බිල නෙවෙයි. ඒක AC බිල තමයි 148ක් ගෙවන් තියෙන්නේ. මම ඒක නිවැරදි කරනවා.
ඉස්සුමනි නෑ ඔබතුමා කිව්වේ මේ පිළිකාරෝහලේ විදුලිය විසන්ධි කරලා ගිහිල්ලා කියලා. ආරයි. So your
ඒක AC බිල, ලයිට් බිල නෙවෙයි.
අපි විසන්ධි කරලා නෑ. විසන්ධි කරලා නෑ ඔබතුමා කිව්වේ විසන්ධි කරලා ගිහිල්ලා කියලා.
AC වැඩ කරන්නේ නැහැ. AC වැඩ කරන්නේ නැති උනාම බේට් කරන්න බෑ. ඒකයි මම කිව්වේ.
නැහැ
නැහැ. AC බිල.
අපි විසන්ධි කළා නැහැ. විදුලි බල මණ්ඩලයෙන් විසන්ධි කළා නැහැ. ඔබතුමා කිව්වේ විසන්ධි කළා ගිහිල්ලා ඊයේ පිළිකාරෝහලේ විදුලිය කියලා. විසන්ධි කළා
නැහැ. හරි බොහොම සුති. ගරු දැසී ජයසේකර
මම මේ සාවර නියෝගන අසුවේ එක අහන්නේ යම් වැඩීමක් එතුමා මේ වැඩීමේ තීරුම් අරගෙන මට කතා කරලා තිබුණා. මම කියන්න කැමතියි මේ
ඔය ඔය කතාව කියන්න එපා අපිට මොකද හේතුව කඩාකප්පල් කරන්න කිසි වෙලාවක අපි අපේ උත්සාහයක් නැහැ ඒක ඔබතුමා මට චෝදනා කරන්න එන්න එපා වෙන කාට හරි ඔක චෝදනාව කරන්න හැබැයි ඒක පාදක කරගෙන යම් වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ වැරද්ද කතා කරන්න අපිට අයිතියක් තියෙනවා ඒකත් මතක තියාගන්න ඒ නිසා මේ ඔකට කලබල වෙන්න හදන්න එපා මේ අපි කඩාකප්පල් කරන්න හදනවා ගේන කට්ටිය නැතිනවා ඕවා තමයි කියන්නේ කියලා අන්තිමටම වැඩේ කරුවන් පස්සේ රටර වෙන පාඩුව
වෙන සුදී කරු මන්ත්‍රීතුමා වාදයකට යන්න බෑ මොකද මේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ගරු එමතුමාගේ අර විනාඩි 8 කාලයක් දැන් අවසానයි කාන්චන විජේසර එමතුමා
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මම මේ කඩාකප්පල් කරනවා කියලා ඔබතුමා ඉලක්ක කරගෙන නෙවෙයි හැබැයි ඔබතුමාට පුළුවන්කම තියෙනවා ඔය තොරතුරු ටික තියෙනවා මෙතන ඉඳගෙන මේක විවේචනය කර කර මේ මෙතන චෝදනා කරන වෙනුවට අධිකරණ පද්ධතියක් තියෙනවනේ අධිකරණ පද්ධතියට යන්න අල්ලස් කොමිසමට යන්න මේ කාරණාව වලට ගිහින් ඉවරලා ඔබතුමා පෙන්වන්න ඒ කටයුතු
මම සුදී මිලාට ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 18ක කාලයක් තියෙනවා
ගරු කාර්යක සභා සභාපතිතුමනි අද අපේ රටේ සාත්සේ බහුතරයක් ජනතාව බොණ්ඩ වතුර ටිකක් නැතුව ඉන්නවා පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා කියලා හිටපු ජනාධිපතිවරයා මහා ලොකු සංදර්ශන පැවැත්තුවා මාධ්‍ය සංදර්ශන පැවැත්තුවා නමුත් අදත් බොණ්ඩ වතුර ටිකක් නැතුව අපේ රටේ බහුතරයක් ජනතාව අනේක විද දුක් විඳිනවා හැබැයි මට මතකයි එදා හිටපු ජනාධිපතිවරයා ඉන්න කාලෙදී ජල සම්පාදන අමාත්‍යාංශයේ ඒ කාලේ හිටපු ලේකම් ප්‍රියත්බන්දු මහත්මයා ව්‍යාපෘතියක් ගෙනාවා වෝටර් ෆෝ ඕල් කියලා සියලු දෙනාටම වතුර කියලා ව්‍යාපෘතියක් පටන් ගත්තා ඒක මහා සංදර්ශනයක් එක්ක පටන් ගත්තේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා දැන් හැමෝටම වතුර හම්බේ කියලා අර ගම සමග පිළිසඳරකට යද්දිත් වතුර අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා බොණ්ඩ වතුර ටික මං ඉක්මනින් දෙනවා එහෙම කියලා මේ වෝටර් ෆෝ ඕල් කියන ව්‍යාපෘතිය ගෙනා හැබැයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්නකොට අපි දැක්කා නිශ්චිත සැලැස්මක් තිබුණේ නැහැ නිශ්චිත ක්‍රමවේදයක් තිබුණේ නැහැ ඒ ව්‍යාපෘතිය හරහා අපේ රටේ ජනතාවට බොන්න වතුර ටික දෙන්න වතුර ජලය සම්පත තියෙනවද ඒ බෙදාහැරීම් කටයුතු කරන්න අවශ්‍ය කරන පහසුකම් තියෙනවද ඒව මොකක්වත් නැතුව ඇත්තටම ගත්තම කිසිදු සැලැස්මක් කිසිදු ක්‍රමවේදයක් නැතුව මේ ව්‍යාපෘතියක් කියලා නාමිකව හඳුන්වලා බිලියන 10ක් මහ භාණ්ඩාගාරයෙන් අරගත්තා. ඒ කියන්නේ කෝටි 1000ක් මේ සඳහා වියදම් කළා. කෝටි 1000ක් වියදම් කළා මොකද්ද කරේ ප්‍රියත් බන්දුලා? නැව් පිටින් ගෙනාවා බට. අදටත් තියෙනවා ඒ බට සමහර ඒවා ඩැමරේජ් කියලා ගන්න බැරුව මාස ගණන් පරක්කු වෙලා ලක්ෂ ගණන් වියදම් කරන්න වුණා ඩැමරේජ් එක. තැන් තැන් වල ගොඩ ගහලා තියෙනවා ඒ බට ගොඩ තවමත් ජලය සපයන්න ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා නැහැ. මේ කෝටි 1000ක් වියදම් කරලා ඒ කෝටි 1000න් කෝටි 400ක් විතර මේ බට ගෙන්නන්න වියදම් කරේ. ඒතර අද බට වලට මොකද කරන්නේ? ඔය බට ටික ගොඩ ගහලා තියෙනවා තැන් තැන් වල. ඩැමරේජ් කෙව්වා. තැන් තැන් වල ගොඩ ගැහුවා. ව්‍යාපෘතියකුත් නැහැ. අන්තිමට ගෝඨාභය මහත්තයා පැනලා ගිය වෙලාවේ ප්‍රියත් බන්දුත් පැනලා ගියා. ඒත් අමාත්‍යංශ ලේකමුත් ආගිය අතක් නැහැ. ව්‍යාපෘතියත් හබක් අපේ රටේ ජනතාවගේ කෝටි 1000ක් මුදල් නාස්තිකුණා නැතිබංගස්ථාන වුණා අද ඒකට වග කියන්න කෙනෙක් නැහැ. ස වතුර පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන එක හොඳයි. හැබැයි ක්‍රියාත්මක කරනවා කියලා කරේ මොකද්ද? සම්පූර්ණයෙන්ම අපේ රටේ මහජනතාවගේ මුදල් කාබාසිනියක් කරලා නාස්ති කරලා වගකීම ගන්න කෙනෙකුත් නැතුව අද එතනින් පැනලා ගිහිල්ලා තියෙනවා. එදා සමහර නිලධාරීන් ජල සම්පාදන අමාත්‍යංශෙම මේ වැරද්ද කරන්න එපා කියලා කිව්වා. මේක සැලැස්මක් නැතුව අපිට වතුර ටික දෙන්න ජල සම්පත නැතුව ඒ අවශ්‍ය කරන පහසුකම් නැතුව නිකන් ඔහෙ බට ගෙනල්ලා කොහොමද මේක කරන්න කියලා ඇහුවා. හැබැයි ඒ වෙලාවේ උද්දච්චකමට එදා හිටපු ලේකම්වරයා එදා හිටපු අමාත්‍යංශවරු ඇමතිවරු මේවා ඩෝසර් කරලා දැම්මා මේ ප්‍රශ්න අහන්නේ. දැන් අවසානයේ අද මොකද වුනේ? ව්‍යාපෘතියක් නැහැ, ලේකමුත් නැහැ, කෝටි 1000ක් සල්ලි රටරත් අහිමි වුණා. ඒ සල්ලි ආගිය අතකුත් නැහැ. බටගොඩවල් ටික තැන් තැන් වල ගොඩ ගහලා තියෙනවා. අවසානයේදී රටට මහ දෙවන්ත බරක් ජනතාව මතට පැටවුණා. ඉතින් ඒක නෙමෙයි කළ යුතුව තිබුණේ. සැලැස්මක් මත මේ ව්‍යාපෘතිය කළ යුතුව තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ගත්ත පියවර මොනවාද කියලා ජල සම්පාදන අමාත්‍යංශයෙන් දැනගන්න කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි කවුරුත් දන්නවා ජල සම්පාදන අමාත්‍යංශයේ විදේශ ණය මත ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඩොලර් බිලියන ගණන් ණය අරගෙන විවිධ ප්‍රදේශ ඉලක්ක කරගෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ආරම්භ කළා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පටන් ගන්න හැම ව්‍යාපෘතියක්ම අතරමඟ නතර වෙනවා. ආරම්භක ගිවිසුම් ගහනකොට එකඟතාවයට එනවා, වසර දෙකකින් මේක අවසන් කරනවා, වසර තුනෙන් අවසන් කරනවා, නිශ්චිත ඉලක්ක දෙනවා, ඒ සඳහා ඉංජිනේරු මහත්වරු සැලැස්මල් හදනවා. හැබැයි ඒ කාල සීමාව තුළ ඒක ඉවර වෙන්නේ නැහැ. ඉතින් මට හොඳටම මතකයි ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ජල ව්‍යාපෘතිය 2017 පටන් ගත්ත බිලියන 35ක් එකේ වියදම, ඒ කියන්නේ කෝටි 3500ක් 2017 පටන් ගත්තේ 2020 මාර්තු මාසේ වෙනකොට ව්‍යාපෘති අවසන් වෙන්න තිබුණා. ඒ සැලැස්මේ ලිඛිතව වගන්තිවල එකඟ වෙලා තිබුණේ අවුරුදු 3න් මේ ව්‍යාපෘති අවසන් කරනවා. දැන් අද වෙනකන් ඒ ව්‍යාපෘති අවසන් කළා නැහැ. තවමත් ඒක අතරමඟ තියෙනවා. ඉතින් මේකට කොවිඩ් බලපෑවේ නැහැ. කොවිඩ් ආවේ 2020 මාර්තු මාසයෙන් පස්සේ. මේකට ඩොලර් විදේශ විනිමය අර්බුදය ආවේ නැහැ. දැන් කියනවනම් විදේශ විනිමය අර්බුදය ඇවිල්ලා තියෙනවා, ඩොලර් එක නැගලා තියෙනවා, රුපියල බාල්දු වෙලා තියෙනවා. ඒ නිසා කලින් මිල ගණන් වලට කරන්න බැහැ කියලා ඒ 2022. හැබැයි මේක අවසන් කරන්න තිබුණේ 2020 මාර්තු මාසෙ. තවම අද වෙනකන් ක්‍රියාත් අවසන් වෙලා නැහැ. ඒ වගේම කටාන ජල ව්‍යාපෘතිය 2018 පටන් ගත්තේ, ඒකත් අවසන් කරන්න තිබුණේ 2020 මාර්තු මාසෙ වෙනකොට. ඒතර ගිවිසුම ඉතා පැහැදිලිව තියෙන අවුරුද්දකින් අවසන් කරනවා. ඒතර ඉංජිනේරු මහත්වරු, එයා දාල බලධාරීන් ඒ කාල සීමාවේ ඒක ඉවර කරන්න බැහැ කියලා දැන දැනද බොරුවට කාල සීමාව දාන්නේ. ඉතින් මේ විදිහට ගත්තොත් මට ව්‍යාපෘති 30ක් විතර කියන්න පුළුවන්. ප්‍රසිද්ධම එක තමයි ආනමඩුවේ. ආනමඩුවේ ජල ව්‍යාපෘතිය 2016 පටන් ගත්තා. එතන බිලියන ගාණක් මුදල් වියදම් කරා, බටගොඩ ගැහුවා, රූපවාහිනී මාධ්‍යවලත් මේ ව්‍යාපෘතිය ගැන විවිධ අවස්ථාවල ප්‍රශ්න කරා. නමුත් අද වෙනක් ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක නැහැ. දැන් අතරමඟ නැතර වෙලා තියෙනවා. ඒ ගත්ත ණය සල්ලි වලට මොකද වුනේ? ව්‍යාපෘති ක්‍රියාත්මකුනේ නැත්තේයි වග කියන්න කිසි කෙනෙක් නැහැ. මාතර දෙවනි අධිර ජල ව්‍යාපෘතිය තවමත් එහෙමම තියෙනවා. අවුරුදු දෙකමාරයක අවසන් කරන්න තිබුණා. අද වෙනකන් අවසන් කළා නැහැ. එසව ඉතා පැහැදිලිව මෙතන රහසක් තියෙනවා ගරු සභාපතිතුමනි. විදේශ ණය මත ජල සම්පාදන අමාත්‍යාංශයේ ගන්න ව්‍යාපෘති කාල සීමාවක් නම් කරලා ව්‍යාපෘතියේ සැලැස්මක් ඉදිරිපත් කළා ගිවිසුම් ගැහුවට ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්තිමට අතරමඟ නතර වෙනවා. නතර වුණාට පස්සේ වග කියන්න කෙනෙකුත් නැහැ. ඒ මූල්‍ය අපරාධය කරපු අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. ඒතරේ මේක කොහොමද වෙන්නේ? කොහොමද මේ ව්‍යාපෘති අතරමඟ නතර වෙන්නේ? කවුද එතකොට මේවට වග කියන්නේ? එතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම ප්‍රශ්න කරනවා ජල සම්පත් ඇමතිවරයාගෙන් මේ ව්‍යාපෘති මේ විදිහට පරක්කු වෙන්නේ ඇයි? ඒ ගිවිසුම් වලදී එහෙමනම් කාල සීමාවල් නියම කරන්නේ ඇයි? ඒ ඉංජිනේරුවරු එහෙම නැත්නම් ඒ අදාළ නිලධාරීන් ඒ කාල සීමාව තීරණය කරා නම් ඒ අය ඒකට වග කියන්න ඕනේ. ඇමතිවරයා ඒකට වග කියන්න ඕනේ. ඒ පිළිබඳව ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? මෙතෙක් අපේ රටේ ව්‍යාපෘති 30කට ආසන්න ප්‍රමාණයක් විදේශ ණය මත විදේශ ණය වලින් ක්‍රියාත්මක කරන්න පොරොන්දු වෙච්ච ඒවා අතරමඟ නතර වෙච්ච එකට වහාම පරීක්ෂණයක් පවත්වලා ඒ පිළිබඳ නිශ්චිත වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාද කියන එක මම එතුමාගෙන් ප්‍රශ්න කරන්න කැමතියි. ඒ වගේම තමයි මේ ප්‍රතිව්‍යුහගතකරණය කියන වචනෙට මුවා වෙලා බොහෝ ආයතන පෞද්ගලීකරණය කිරීම, බොහෝ ආයතන වෙනස් කිරීම දැන් සිද්ධ වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම විශාල සැකයක් කසුකුසුවක් තියෙනවා ජල සම්පාදන මණ්ඩලයත් මේ පුද්ගලීකරණයට නැත්තම් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරනවද කියලා ඒ ගැනත් ඇමතුමා මේ සභාවට දැනුම් දෙනවා නම් හොඳයි. මොකද විශාල සේවක පිරිසක් ඒ පිළිබඳ ලොකු නොසන්සුන්තාවයකින් ඉන්නවා. රටේ ජනතාවත් ඒ පිළිබඳ ප්‍රශ්නයක ඉන්න නිසා එය මේ සභාව දැනුවත් කරන ලෙස ජල සම්පත් ඇමතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අපේ රටේ අද අපි මුහුණ දීලා තියෙන දැවැන්තම ආර්ථික අර්බුදයේ ප්‍රධානම සාධකයේ තමයි බලශක්ති අර්බුදය. තෙල් ප්‍රශ්නේ, ගෑස් ප්‍රශ්නේ, මේකත් එක්ක මතුවෙලා තියෙන සම්පූර්ණ නිෂ්පාදන යාන්ත්‍රණයේ අඩාල වීම, මේකට බලපා ප්‍රධාන එක තමයි මේ බලශක්ති අර්බුදය. හැබැයි අපේ රටේ ඉතිහාසය ගත්තොත් අපි මේ මෙවැනි අර්බුදයකට ඉතිහාසය ලක්ුණේ නැහැ. එදා ඉන්ද්‍ර නීතිගත සංස්ථාව පිහිටවනකොට 1961 ඉඳලා අවුරුදු ගාණක් අපේ ඒ සංස්ථාව ලාභ ලැබුවා. ඒ වගේම අපිට අවශ්‍ය කරන ඉන්ධන ටික අපි සපයගත්තා. සපුගස්කන්ධ තෙල් පිරිපහදුව ගැන සාකච්ඡා වුණා. සපගස්කන්ද තෙල් පිරි පහදුව අද රටේ තෙල් අවශ්‍යතාවයෙන් 30%ක් තමයි සපයන්නේ. ඒක ඇත්ත. හැබැයි 1970 100%. ඔබතුමන්ලාගේ වාර්තාවල ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. මේ බොරතෙල් පිරි පහදුවෙන් අපේ ඉන්ධන අවශ්‍යතාවය සම්පූර්ණ කරා. ආනයනය කරේ නැහැ. එතකොට එදා තිබුණේ 100%ක් බොරතෙල් පිරි පහදුව ආනයනය 0.1%. ඒක තමයි වසරින් වසර 90%ට 80%ට 75%ට එහෙම ඇවිල්ලා අද වෙනකොට 30%ට අඩු මට්ටමට අද වෙනකොට ඇත්තරම ගත්තොත් 0.1%ට බහලා තියෙනවා. අද සපුගස්කන්ද වහලන්නේ. එතකොට මේ තත්ත්වයට පත් උනේ ඇයි? ඒකට වග කියන්න ඕනේනේ. පැවති චාණ්ඩු සියල්ල වග කියන්න ඕනේ. එතකොට සපුගස්කන්ද තෙල් පිරි පහදුව ඇත්තටම ගත්තොත් අපේ බලශක්ති අර්බුදයට නිශ්චිත ප්‍රධාන උත්තරයක්. ඒක ඉතිහාසයේ සාධක වලින් ඔප්පු කරලා තියෙනවා. ඒ සපුගස්කන්ද තෙල් පිරි පහදින් පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, ජෙට් රන් එක, ඒ වගේම නැෆ්තා, ඉටිපන්දම්, ගෑස්, නයිලෝන්, යූරියා පොහොර නිෂ්පාදනය කරා. අද ඒ සියල්ල කඩාවැටලා තියෙනවා. අද ආපු බොරතෙල් නැවට සල්ලි ගෙව ගන්න බැරුව තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒතර සපුගස්කන්ද තෙල් පිරි පහදුව කියන එක මේ රටේ ජාතික ධනෙ උපදන ඇත්තටම ධන නිධානයක්. එතකොට පිටරටින් අපි තෙල් ආනයනය කරන්න දක්වන උනන්දුව ඒට නොදෙවෙනි උනන්දුවක්. මේ සපුගස්කන්ද තෙල් පිරි පහදුව නැවත ආරම්භ කරන්න දැක්විය යුතුයි. එතකොට තමයි අපේ බලශක්ති අර්බුදයට අද තියෙන තත්ත්වයන්ු 30%ක් හරි කියමුකෝ 30%ක් හරි අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන්. නමුත් අද සේවකයෝ දහස් ගාණක් ඉන්නවා එතන. ඒ සේවකයන්ගේ රැකියා කිසි ප්‍රයෝජනයක් නැති වෙලා තියෙනවා. නිකන් යනවා අස්සම් කරනවා එනවා. ඒතර ඒක අපිට අපව බරක් වෙලා තියෙනවා. ඒතර පෙට්‍රෝලියම් සංස්ථාව පාඩු ලැබ ප්‍රධාන හේතු කීපයක් කියනවනේ. ඉතින් ප්‍රධාන එකක් කියනවා පිරිවැය. ඉන්ධන පිරිවැයට අදාළ වෙන විදිහට මිල තීරණය කරපු නැති එක. කවුද ඒක කරේ? ඒක කරේ පෙට්‍රෝලියම් සංස්ථාව නෙමෙයිනේ. ඒක දේශපාලන තීන්දුවක්. හැම රජයක්ම පැවති හැම රජයක්ම ගත්ත දේශපාලන තීන්දුවක්. එතකොට ඒ දේශපාලන තීන්දුවක් ගත්තා නම් ඒ මිල තීරණය කරද්දී එතන වෙන පාඩුව මහ භාණ්ඩාගාරේ පියවන්න ඕනේ. ඒතර මහ භාණ්ඩාගාරේ පියවෙන්නේ නැහැ. මෙච්චර කාලයක් මහ භාණ්ඩාගාරේ ඒක පියවුවේ නැහැ. ඒක තෙල් සංස්ථාවට පාඩුවක් විදිහට දරා ගන්න තියෙනවා. ඒතර දැන් අපි කියනවා තෙල් සංස්ථාව පාඩුයි. ඒතර ගත්ත දේශපාලන තීන්දුව ඒක තෙල් සංස්ථාව නෙමෙයි ගත්තේ. ඒක ගත්තේ පැවතිච්ච ආණ්ඩු. ඒතර ආණ්ඩු අරගෙන මහ භාණ්ඩාගාරේ ඒක දානවා සංස්ථාව පිට. දාලා කියනවා දැන් සංස්ථාව පාඩුයි කියලා. ඒක පැහැදිලිව එතන තියෙන දේශපාලන තීන්දුවක වැරද්ද. දෙක, විදුලි බල මණ්ඩලයට එයාලංකා වැනි ආයතනවලට රාජ්‍ය ආයතනවලට ණයට තෙල් ගහන. ණයට තෙල් ගහලා ඒ සල්ලි ආපහු දෙන්නේ නැත්තම්. ඒතර ඒකේ වගකීම තියෙන්නේ කාටද? ඒ මුදල් ටික අරන් දීමේ වගකීම තියෙන්නේ ඒකට අප වෙන දේශපාලන අධිකාරියට. මහ භාණ්ඩාගාරයේ මැදිහත් වෙලා තමයි මේවට ගැරන්ටි දීලා ගන්න දෙන්න කියලා කියන්නේ. ඒතර අද වෙනකන් සංස්ථාවට ඒ පාඩුව දරා ගන්න කියලා ඒ ණය නොගෙව ඉන්න තත්ත්වයට ඇති කරලා සංස්ථාව පාඩුවයි කියලා දැන් අද ඒ සංස්ථාවේ සේවකයන්ට සහ සංස්ථාවට වැරද්ද පටවනවා. හැබැයි එතන තියෙන්නේ මොකද්ද? දේශපාලන තීන්දුවක වැරද්දක්. ඒ වගේම තමයි සේවක අතිරික්තය. දැන් කතා කරනවා සේවකයෝ ගොඩක් ඉන්නවා කියලා. ඇත්ත. ඒක බැලු බැලමට ඕන කෙනෙකුට පිළිගන්න පුළුවන්. හැබැයි මේසා ප්‍රමාණයක් සේවකයෝ පැටවුවේ කවුද? ඉතින් මේ දේශපාලන පත්කිරීම නිසා නේද මේ තත්ත්වය ආවේ? ඒතර අද සිමෙට්කෝ ආයතනෙ පෙට්‍රල් සංස්ථාවේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්න කවුද? ඉහළම විධායක නිලධාරී තනතුරු ගන්න කවුද? ෆෝමන්වරුත් ඉන්නවා ඩිරෙක්ටර් බෝඩ් එකේ. දේශපාලන පත්වීම් අරගෙන ඒ දේශපාලන උසස් වීම් ලබගලා ගිහිල්ලා ෆෝමන් ඉන්නවා ඩිරෙක්ටර් බෝඩ් එකේ. ඒතර අපි කියනවා සංස්ථාව පාඩුයි IOC එක ලාභයි. IOC එකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නේ ආචාර්ය, මහාචාර්ය, ඒ වගේම විවිධ මැනේජර්. ඒ හැකියාව තියෙන කළමනාකරුවන් තමයි එතන ඉන්නේ. අපේ ඩිරෙක්ටර් බෝඩ් එකේ වගේ ෆෝමල්ලා දාලා නැහැ. ඒතර එතන IOC එකේ සේවකයෝ 33,000 ගණක් ඉන්නවා. 1000 ගණක්, 10,000 ගණක් මේ ඉන්නේ විධායක ශ්‍රේණි නිලධාරී. එතකොට ඒව ලාභ ලැබුවේ මේවා පාඩු ලබන්නේ. එතන ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ අපේ කළමනාකරණේ අපේ මැදිහත් වීමේ ප්‍රශ්නය. විදේශ විනිමය නිසා සංස්ථාව පාඩුයි කියන එක ඇති උනේ ඊයේ පෙරේද. මේ ඩොලර් එක ඉහළ ගිහිල්ලා රුපියල කඩන් වැටෙන පටන් ගත්තේ මේ 2021 22. නමුත් සංස්ථාව පාඩු වෙන්න ගත්තේ එතන නෙමෙයි. මීට පෙර හත් විදලා. ඒතර අද ගත්තොත් අපි IOC එක ලාභ ලබනවා, සංස්ථාප පාඩු ලබනවා. ඉතින් IOC එක කියන්නේ මේව ඉන්දියාවේ රජයේ සතු කොටස් තියෙන, වැඩි කොටස් තියෙන IOC එකට ඉන්දියානු රජයට. ඉන්දියාවේ තියෙන ප්‍රධානම තෙල් ආයතන IOC එක, ಭಾರತ್ ಕಂಪನಿ එක, ಹಿಂದೂಸ್ತಾನ್ එක, ඒ ඔක්කොම ගත්තොත් ඉන්දියානු ආණ්ඩුවට තමයි වැඩි කොටස් තියෙන්නේ. සමහර කම්පැනි වල, ඒ කියන්නේ හින්දුස්ථාන් එකේ ගත්තොත් ඒකේ වැඩි කොටසක් තියෙනවා IOC එකට. ඒතර ඒව ලාභයි. ඒතර අපි පාඩුයි. ඒත් අපේ පාඩුව ඇති වෙලා තියෙන්නේ මේ රාජ්‍ය පවත්තගෙන ගිය වැරද්දේ නෙමෙයි, දේශපාලන මැදිහත් වීම. සර් මේක කළමනාකරණේ සංශෝධනය කරන එක පිළිබඳ ගැටලුවක් නැහැ. හැබැයි දැන් මේ ඔබතුමන්ලා මොකද්ද කරන්නේ? මේක අර රිෆෝම් කියන එකට මුවා වෙලා දැනට පෙට්‍රල් සෙඩ් 800 ගාණක් තියෙනවා. CPC එකෙන් තෙල් බෙදා හරින දැන් මොකද්ද කරන්නේ? මේක 600ක් විතර පුද්ගලික කම්පැනි හතරකට දීලා ඒ හරහා තෙල් බෙදා හරින පොත්තු ගන්නේ. ඊට පස්සේ කියනවා තෙල් මත අධිභාරයක් ගහනවා, සර්චාර්ජ් එකක් අය කරනවා. දැනට තියෙන ණය සහ පාඩුව, තෙල් සංස්ථාව සතුව තියෙන පාඩු ණය මහ භාණ්ඩාගාරේ පවර ගන්නවා. ඒක කොටස් වශයෙන් මහ භාණ්ඩාගාරේ ගෙවන්න එකක වෙනවා කියනවා.
ගරු මන්ත්‍රීවරු විනාඩි 2ක කාලයක්.
මේක ගෙවන්නේ තෙල් මත ගහන අධිභාරේ. තෙල් මත අධිභාරේ ගහපු ගමන් දැනට මේ ජනතාවට දරා ගන්න බැරි තෙල් මිල තවත් වටේකින් ඉහළ යනවා. නිසා ඒ ඔබ කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි, ජනතාව මත මේ පාඩුව පටවන එක. නිසා තෙල් සංස්ථාව පාඩු ලබන්නේ දේශපාලන හේතු මත, ඒ දේශපාලන වැරද්ද මත ගත්ත තීන්දු තීරණ නැවත ජනතාව මත පටවලා මේක පුද්ගලීකරණය කරන්න. ඒතර අද Fortune 500 වලට අයිති IOC එක, ಭಾರತ್ කම්පැනි, හින්දුස්ථාන් එක, ඒ ඔක්කොම ගත්තොත් ඉන්දියාවේ විතරක් නෙමෙයි විවිධ රටවලට ව්‍යාප්ත වෙලා තියෙනවා. හැබැයි සියලු ආයතන තියෙන්නේ ඉන්දියානු රජයේ සතුව. ඒ ලාභ ලබන ආයතන වෙලා තියෙන්නේ ඉන්දියානු රජයේ සතුව. නමුත් අපි කනගාටුවට කියන්න ඕනි, අපේ රටේ එදා ලාභ ලබපු තෙල් සංස්ථාව අද පාඩු ලබන තත්ත්වයට පත් වෙලා කඩන් වැටිලා තියෙන්නේ මෙන්න මේ වැරදි දේශපාලන තීන්දු තීරණවල ප්‍රතිඵලයක් නිසා. ඒ නිසා මේක දැන් උත්තරේ පුද්ගලීකරණය කරලා මේක විකුණලා දැම්මම මේකෙන් ගැලවෙන්න පුළුවන්. ඊට පස්සේ සංස්ථාව පාඩු වෙන්නේ නැහැ. තරංකාරීත්වය ඇතුලේ අනිත් ආයතන ලාභ ලබනවා කියලා මේකෙන් ගැලවෙන්න එපා. මේක බලශක්තිය පිළිබඳ ප්‍රශ්නයක්, ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි, අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා අපේ ජාතික සම්පතක් වෙච්ච තෙල් සම්පත, තෙල් සංස්ථාව මේ අර්බුදය පාවිච්චි කරලා විකුණා දාලා පුද්ගලීකරණය කරන්න එපා. ඉන්දියානු ආදර්ශයන් ගන්න IOC එක, ಭಾರತ එක, හින්දුස්ථාන් එක ආදර්ශයට ගන්න ඒව ඉන්දියානු සමාගම්, ලාභ ලබන සමාගම් වෙලා තියෙන්නේ රාජ්‍ය මැදිහත් වීම ඇතුලේ. ඒ නිසා අපේ රටේ බලශක්තිය, ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකයට වැදගත් මර්මස්ථානයක්, ඒක පුද්ගලීකරණය කරන්න එපා කියමින් මානතර වෙමි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.